පිංගතුනි. ප්‍රශ්නයක් අහලා තිනෝ. ඒකත් එක්ක අපි දේශනාව පටන් ගමු. වෙනදා මම හැම කෙනෙකුටම අවවාද උපදෙස් දෙන්න හරිම කැමැත්තක් තිබුණා. නමුත් වසර ගණනක් දහම් ශ්‍රවණයෙන් පසු මෑත කාලයේ මට තව කෙනෙකුට අවවාදයක් දෙන එක පවා අත්හැරෙන්න පටන් අරන් තියෙනවා. මොකද ඒක පවා මහ පිළීමක් ලෙස අවබෝධ කරගෙන සිටින නිසා. මෙම ස්වභාවය මාගේ වරදක්ද? නමුත් වෙනදාට වඩා මට ඒ දේවල් දැකලා කිසිම කරදරයක් නැතුව ඉන්න පුළුවන්. කරුණාවෙන් පහදා දෙන්න. කතා කරන එක නවතින එක මහ සැනසීම. එහෙනම් මේකේ කරුණු කීපයක් තියෙනවා ඔබට ගන්න. ඔබ අවවාදයක් දෙන්නේ ඔබ පෙළෙන නිසා නා. ඒ අවවාද දෙන්න ඕනේ කාටද? තමන්ට. ඔබ ගෙදරට යනකොට පින්වදෙනි දරුවා සාලේ මැද්දේ වතුර හලලා නා. ඒක දැක්කහම පින්වදෙනි ඔබට දරුවට දැඩි ලෙස අවවාද කරන්න හිතෙනවා නා. දරුවට වඩා ලොකු ප්‍රශ්නයක් ඔබට තියෙනවා. ඒ ඒක අවවාද ක්‍රමයක්. ඒ අවවාද ක්‍රමයේ ඒක තියෙන්නේ පින්වතුනි තමන්ගේ සැනසීම පිණිස. එහෙම නැත්නම් පින්වතුනි අරිහතුන් වහන්සේලාත් අවවාද කරන ක්‍රමයක් තියෙනවා. අරිහතුන් වහන්සේලා අවවාද කරන ක්‍රමයේ තමයි පින්වතුනි උන්වහන්සේලා පොඩ්ඩක්වත් පෙළෙන්නේ නැහැ මේ දේවල් වලට. නමුත් මෙය මෙසේ සිද්ධ වෙන්න ඕනේ කියලා සම්මතයක් තියෙනවනේ. අන්නේ සම්මතයට උන්වහන්සේලා කටයුතු. එන ඔබගේ අවවාද පින්වතුනි හැමතිස්සෙම ඒ සම්මතයටයි වෙන්න ඕනේ. ඔබට බලාගෙන ඉන්න බෑ තවදුරටත් ඒක නිසා පෙළෙනවා ඉවරයක් නෑ. ඉවස ගන්නම් බැරි තැන අන්තිමට මම ඒක කියලා දැම්මා. අවවාද දීලා දැම්මා. එහෙම හරියන්නේ නෑ. හරිනම් පින්වතුනි ඔබ ඒක දැක ගමන් ඔබට අවවාද දෙන්න පුළුවන් වෙන්න ඕනේ. දැකලා ඔබ ඉවසලා බැරිම තැන තමයි මේ අවවාද දුන්නේ කියන තැනට එනවනම් එතන තියෙන පිංගුතුනි ඔබට තව කෙනෙක්ව සෑදීම උදෙසා තව කෙනෙකුට යහපත කිරීම උදෙසා ඔබ තුල පහළ වෙච්ච සිතුවිල්ලක් නෙමෙයි. ඒ තියෙන පිංගුතුනි ඔබට දරා ගන්න බැරුව පෙරිලා සෙල්ල ඉවස ගන්න බැරුව අන්තිමට කියපු දෙයක් ගැන මේ කතාවේ. මේ මම ඔබට කියන්නේ පිංගුතුනි තව කෙනෙකුට යහපතක් කරන අතින් අවවාද කරන්න. තව කෙනෙකුට යහපතක් කරන අටියෙන් අවවාද කරන්න පුළුවන් දෙන්නෙකුට විතරයි. ඒ පිළිබඳ කතා කරන්න පුළුවන් දෙන්නෙකුට විතරයි පින්වත. එක්කෝ ඒ වරද කරන පුද්ගලයා. නැත්තම් ඒ පුද්ගලයාගේ ගුරුවරයා. ඔන්න ඔය දෙන්නත් එක කිව්වොත් විතරයි පින්වතනේ ඒකෙන් යහපතක් වෙන්නේ. තව කෙනෙක් කරන වරදක් දැකලා පින්වතුනි ඒක ගිහිලා තව කෙනෙකුට කියනවා කියලා කියන්නේ ඔය දෙන්න හැරෙන්න වෙන කාටද කියනවා කියලා කියන්නේ ඒක අමන වැඩක්. මං හිතන්නේ අපි බදාද අපි ඒ ගැන ගොඩක් කතා වෙලා අපි සියලු දෙනා තීරණයකට ආවා නැවත දිවි ඇති තුරාවට ඒව කරන්නේ නැහැ කියලා. මං ආරාධනාවක් කළා අර ගේට්ටුවෙන් මෙහාට එන්න ඕනි අමන ගතිය අතහැරපු අය කියලා. නැත්තම් මං බෝඩ් එකක් ගහනවා එතන බල්ලන්ට සහ වසලේන්ට ඇතුල් වීම තහනම්. බල්ලෝ දැක්කොත් පන්නන්න කියලානේ මං කියලා තියෙන්නේ. ඇයි? ඒගොල්ලන්ට අපෙන් පිළිසරණක් නැහැ. එතන කාට හරි හිතුනොත් එහෙම අයික මහා හිංසාවක් නේ ඇයි එහෙම කරන්නේ එන උඹා ගෙදර අරන් පල පන්සල් තියෙන්නේ බල්ලොන්ට ළඟින් නේ මං වැරදි යති පින්වදදී මගෙත් වැරදි තියෙනවනේ ඒව ඔහෙ තියෙද්දි සමහර වැරදි තියෙනවා පින්නේ මම ඒව හදාගන්න කැමති නැහැ. ඒව හිතියෙද්ද. මොකද මම ඒව හදාගත්තොත් එහෙම පින්නේ ඔබට බලු ජූස් තමයි හම් වෙන්නේ අන්තිම. නේ? දන්නවනේ පන්සල වල තියෙන ලොකු ප්‍රශ්නයනේ බල්ලු. ඒක ඉතින් පන්සලේ හිටපු අය සුදු අය කහ අය ඔක්කොම ඉන්නවා. ඉතින් පන්සලට මේකතු වෙන්නේ තේ ආයි. මෙහෙම ඉන්නවා. මම ඉතින් මෙහෙ අපි බල්ලෝ හදන්නේ නැහැ. මේ වේස් ප්‍රොඩක්ට් එක කොහෙද යන්නේ? සදේව ලෝකේ. ඔබ අපි සියලු දෙනා අපි. ඉතින් අපි ඒකමතික තීරණයකට ආවන්නේ පින්දුනේ අපිව ගහලා හරි කමන්නේ හදන්න කියලා. එහෙමද නැද්ද? ගහලා හරි කමන්නේ මාව හදන්න කියලා. හිතේ නැති ආතෝ සන්න බල. හාන්දරේ මං හතර පහට යන්නම්. ඔබ හන්දට ඒක ඕනේ නැහැ නේ? එන්න එපා මට අවවාද කරන්න. මට මයි පාඩු ඉන්නද? අන්නේ අතුසන්තින්. මේ මං තරයේ විශ්වාස කරන ඔබ සියලු දෙනා මං වගේ කියලා. එතන අපි වැඩක් කරන්න ආව නම් පින්වතුනි අපි සාර්ථකත්වයක් ලබන්න ආව නම් ඒක අපිට ගහලා හරි කමන්නේ අපිව සාර්ථකත්වයට තල්ලු කරලා දාන්න කියන මතේ ඉන්නවා කියලා මං විශ්වාස කරනවා. මොකද ඔබ මෙතන ඩයිවර්ස් තියෙන අපේ ගුරුකුලයට අතුල් වෙන්නේ අපේ ගුරුකුලේ ඉන්න එහෙම තමයි. ගහලා හරි කමන්නේ. ස්වාමීනි මට දැන් අවුරුදු 80ක් වෙනවා. කොන්ද කැඩෙන ගහලා හරි කමන්නේ. මම නිවන සාක්ෂාත් කරලා දැන් නැත්තම් හිතනවා නම් ඌ එනවා අපිට බයින්න මගේ වයසෙන් භාගයක්වත් නැහැ ඌ. එහෙම හිතනවා නම් එහෙම. ඉතින් ඔබ ආපු තැන වැරදි. එදන වෙනදින අපි ඔක්කොම වැරදි හදාගන්නේ. එදන ඔබ අවවාද කර ඉන්න එපා වෙනද. ඔබ අවවාද කරන්න. අවවාදයේ කරන්නේ ගුරුවරයා කියලා මතක තියාගන්න හැමතිස්සෙම පින්නේ. කාලයක් යනකොට මේව හරියනවා පින්නේ. කාලයක් යනකොට හිතේ තියෙන සත්වපුද්ගල සංඥාව ටික ටික බැහැර වෙනකොට පින්වතුනි ඔය ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඔය සත්වපුද්ගල සංඥාව තියෙන කාල පින්වතුනි ගිනි කන්න දෙන එක තමයි වෙන්නේ. නමුත් මට ඔබට එකපාර සත්වපුද්ගල සංඥාව අයින් කරන බණ කියන්න බෑ පින්වතුනි. ඒකට හේතුව තමයි එතනට ඔබ එනකන් ඔබට ඒ කියනවා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබ හිතනවා පින්වතුනි ඔබට මේ නිවන කරගන්න බෑ කියලා. ඒක නිසා ඉතින් අපි අඩියෙන් අඩිය අඩියෙන් අඩිය අඩියෙන් අඩිය ඉස්සරහට යන්. ඒ ඇවිල්ලා යම් තලයකට එනකොට පින්වත. සමහරවිට මං ඒ අවශ්‍ය ටික කියයි. ඒ කියනකොට පින්වතුනි තව අඩි 10ක් ඉස්සරහට එකපාර පැන ගන්න පුළුවන් වෙයි. මේකට අපි තව කල් ගමු. ඔබ දැන්ද කියලා තියෙන ටික වඩන්න හොඳට. ඒ ටික වඩනකොට පින්වතුනි සත්පුද්ගල සංඥාව බැහැර කරගන්න පුළුවන් ක්‍රමවේද තව තියෙනවා. තථාගතයන් වහන්සේ ක්‍රම 84000 දේශනා කළා තියෙනවා පින්වතුනි. අපි එක එක දේවල් එක එක විදිහට කතා කරනවා. ඒ සත්පුද්ගල සංඥාවෙන් ගන්නකොට තෙන්වෙතිනි ඔහොම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකට හොඳම දේ තමයි මම හිතන්නේ උදයාද අමාදාසන ස්වාමීන් වහන්සේත් ගොඩක් දේවල් ඔබ ඒ ගැන කතා කරන්නේ. හොඳම දේ තමයි තෙන්වෙතිනි ඔබට කවුරුහරි අවවාදයක් දෙනවා නම් තෙන්වෙතිනි ඒ පුද්ගලයා ගැන බලන්නේ නැතුව ඒ අවවාදයේ ගුරුවරයා කරගන්න. තථාගතයන් වහන්සේගේ ක්‍රමයේනේ. තථාගතයන් වහන්සේගේ ගුරුවරයා කවුද? ධර්මය. එන අවවාද. එන අවවාද කියන එක තෙන්වෙතිනි ගුරුවරයා කරගන්න. එතකොට හරි. මම මේ ළඟදී ස්වාමින් වහන්සේ නමක් මට අවවාද කළා. මේ අපේ ආරාමේ ස්වාමින් වහන්සේ තමයි. සාමණේර හාමුදුරගෙන මට අවවාද කළා. වෙන නේද හැටි? හ්ම්? සාමණේරෙක් වෙච්චි උපසම්පදා මට අවවාද කරා. මුන්ව තියන්න වටිනවද? ඔතන නෙමෙයි තියන්න වටින්නේ. ඔතනද? ඔළුව උඩ. ඇයි ගුරුවරයා ඉන්නවනේ කොහෙද? හිස් මුදුනේ. උන්වහන්සේ මට අවවාද කළා. ඒ දී අවවාදේ තමයි. සාමාන්‍ය පින්වතුනි අපේ ජීවිත ටිකක් කාර්යබහුලයි. මේ ලොකු වැඩසටහනක් කරන්නේ. එතකොට සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා යමක් කතා කළා නම්, පුණ්‍ය බාරේ මහතුරු යමක් කතා කළා නම්, ඒ දෙගොල්ලොත් කතා කරලි වෙලලා ආයි ඔක්කොම මාගවට තරන් එනවනේ. ඒ ඇදලි වෙලලා ඒ ඔක්කොටම ඇප්‍රූවල්ස් ගන්නවනේ. එවතේදී මාතේ කියනවා මෙහෙම 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 අපි තීරණ වලට ආවා කියලා. ඉතින් 90%කට මම මොකු කියන්නේ නැහැ. 10%කට මොනවා හරි තිබුණොත් ඉතින් මම ඒක ඇඩ් කරනවා මෙහෙම කරමු කියලා. මෙහෙම කරන්න වෙන අවස්ථා වල ගොඩක් අඩුයි. මොකද හොඳ දැනුගත් බුද්ධිමත් පිරිස් සමාජ ජීවත් වෙච්ච. ඉතින් ඔය ඔක්කොම පෙන්වතුනේ. ඉතින් පුණ්‍ය බාරේ මහත්තුරු එහෙම එන්නේ සෙන්සුරාදටනේ. ඔක්කොම පිරිස. ඉතින් මොන හරි දෙයක් කතා කරන් තියනවා නම් ඔය කන්ස්ට්‍රක්ෂන් ගැන හරි මොනවා හරි කමන්න. දැවිදෙල ඔය දවල් වරුයි ඔබ මෙතන දානි ගන්න වෙලාවේ මේ සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා කරලා තව ඉතුරුනොත් එහෙම එන ගමනොත් පොඩ්ඩක් ඉතින් වඩින ගම පල්ලෙහාට. ඉතින් ඒකේ ඉතුරු ටික ඉතින් සාකච්ඡා කර කර එනවා වඩිනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ නමක් මට කියනවා, ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අඩුපාඩුවක් වෙනලා දෙන්න අවසරද? මං කිව්වා කියන්න කල්යාණ මිත්‍රයා. නැත්තම් කල්යාණ මිත්‍රයෝ නෙමෙයිනේ බින්දනේ. මගෙන් විතරක් අවවාද අනුශාසනා බලාපොරොත්තුෙන් ඉන්න අයට මං ඉස්සරහට අවවාද කරන්නේ නැහැ. මොකද හේතුව බින්දනේ, ඒ අය ආත්මార్థකාමී පිරිස් මගෙන් ගන්න තියෙන එක අරගෙන මාව තල්ලු කරන්න හදන බේරේ වැවට. මොකද මම පර්ෆෙක්ට්ද? පර්ෆෙක්ට් අය ඉන්නේ එක්කෙනා පින්වතුනේ ලෝකේ තමයි තථාගතයන් වහන්සේ. සාරිපුත්‍රයන් වහන්සේවත් පර්ෆෙක්ට් නැහැ. උන්වහන්සේගේ සිවුරු පටු බිම ගෑවුනා. එහෙනම් අපි අරිහත් ඵලයේ පූර්ණේ කළා දවසක පින්ද? අපි සවදාක සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් වැරදි අඩුපාඩු අපේ තියෙන්න පුළුවන්. රාග දේශ මොහ කියන්නේ වැරදි අඩුපාඩුම නෙමෙයි. ඒ කෙලෙස්. නමුත් වැරදි අඩුපාඩු කියලා දේවල් තියෙනවා පින්වතුනි මේ ලෝකේ සම්මත කරගත දේවල් එක්ක. දැන් අපි දන්නේ ඊයේ රාත්‍රියේ ආණ්ඩුව විසින් මොකක් සම්මත කළාද කියලා. අපි දන්නේ ඊයේ ආණ්ඩුව විසින් සම්මත කළා අඩි 10ක් ගිහිල්ල ඉවර වෙලා තනි කකුලෙන් විනාඩියක් හිටගෙන ඊට පස්සේ යන්න ඕනේ නැත්තම් වැරදි කියලා. ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා නම් එහෙම කරන්න ඕනේ කියලා. ඉතින් අපි දන්නේ නැහැ නේද? ඉතින් අපි අඩි 20ක් වඩිනවා. එහෙනම් දැන් ඔබගේ යුතුයකමක් තියෙනවා මොකද්ද? ඒ පිළිබඳ අපිට අවවාද කරන්න. ඒක කෙලෙස් නෙමෙයිනේ. සම්මත. ඒ සම්මතයෙන් බැහැරුණොත් එහෙම සමාජයේ නීතියක් දැම්මම නම් එහෙම පොලිසිය මාත්‍රුන්ට කිව්වා නම් එහෙම අත්වඩංගුට ගන්න කියලා අඩි 10ක් ගියාට පස්සේ තනි කකුලෙන් හිටගත්තේ නැද්ද? දෝබ අපිට අවවාද කළේ නැත්නම් අන්තිමට හිරේ ලගින්නේ නේද වෙන්නේ? අපිට කියන්න පුළුවන් අනේ මහත්තයෝ අපි දන්නේ නැහැ නේ කියලා කියන්න පුළුවන්. නීතිය කියලා තියෙනවා නේද? දන්නේ නැහැ කියලා බේරෙන්න බෑ කියලා කිසි දෙයක්. එහෙනම් මේ වෙලේ අරිහත් වුණත් අවවාද අවශ්‍යයි හැම කෙනාටම ජීවිතේ. ඉතින් ස්වාමින් වහන්සේ මට කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ වඩිනකොට කතා කර කර වඩින්න එපා, ඒක ටිකක් අශෝභනයි කියලා. සාදු සාදු ස්වාමීන්. ඔබ වහන්සේ කවද්දෝක දැක් සති තුනකට කලින්. මම කිව්වා දැන් මම ඔබ වහන්සේට අවවාදයක් දෙන්නද එහෙනම්? ඔබ වහන්සේ මේ ශාසන ද්‍රෝහියෙක්. ඇයි? ශාසනේ පාවල දුන්නා. ඇයි සති තුනකට කලින් දැක්කේ? ඒ කියන්නේ සති තුනක් මගේ අතින් ඒ වැරද්ද වෙන්න ඉඩ දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා, නෑ ස්වාමීනි මට ඔබ වහන්සේ ගාවට එන්න ටිකක් බයයි වගේ. මම කිව්වා ඔබ වහන්සේ ගුරු ද්‍රෝහියෙක්. ඇයි? ඔබ වහන්සේ විශ්වාස කරන ඔබ වහන්සේගේ ගුරුවරයා වෛර පහක් බය පහක්ව දුරු කළා නෑ තාම. නැත්තම් මොකද බය? එහෙම වෙන්න අවශ්‍යතාවයක් නෑ තින්ද. හැබැයි මේකයි, අවවාද පිළිගන්න කැමති අයට විතරක් අවවාද කරන්න, අනිත් අයට අවවාද කරන්න කියලා අමාරු වැටෙන්න එපා. මම ඔබට තරයේම කියනවා, මම අවවාද පිළිගන්න කැමතියි. ඒක මට මේ අවවාද දෙන්නේ ගිහි කෙනෙක්ද, පැවිදි කෙනෙක්ද, සාමණේරයෙක්ද, උපසම්පදා ස්වාමීන් වහන්සේ නමද, මහානායක හඳුරන් වහන්සේද කියන එක මට අදාළ නැහැ. මට ඒ වැරද්දට අවවාද කරන්නේ තථාගතයන් වහන්සේ. ඒක නිසා පින්වදනි මම ඔබට කියන්නේ, ඔබට යම් කෙනෙකුට අවවාදයක් දෙන්න ලැබුණු අවස්ථාව, ඒ අවවාදය දෙන්න පින්වදනි. ඒ අවවාදය දෙන්න ඕනේ කාටද? ඒ පුද්ගලයාට. එහෙම නැත්නම් ඒ පුද්ගලගේ ගුරුවරයාට ගිහිල්ලා ඒක කියන්න. ඒ වගේම පින්වදනි තව ඒ අවවාදයක් මම ඔබට දෙන්න. ගුරුවරයාට ගිහිල්ලා යමක් කියනකොට දැන් අපේ ස්වාමින් වහන්සේලා ඇවිල්ලා මාත් එක්ක කියනවා දේවල්. මම කියලා තියෙන පින්වදිනේ ස්වාමීන් වහන්සේ නමක් වැරද්දක් කරනවා දැක්කොත් ඒ වැරද්ද ඇවිල්ලා මට කියුවේ නැත්තම් මට පස්සේ ආරංචි වුණොත් එහෙම ඔබ වහන්සේ ඒ වැරද්ද දැක්කයි කියලා මං ආයේ ඔබ වහන්සේට අවවාද කරන්නේ නැහැ. මොකද ඔබ වහන්සේ ශාසන ද්‍රෝහියෙක්. ඒ කියන්නේ ඔබ වහන්සේගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් වැරද්දක් කර කර විනාශයට යනකම් බලන් හිටපු කෙනේ. එහෙනම් ඔබ වහන්සේ මේ ශාසනේ ඉන්න සුදුසු නැහැ. එහෙනම් ඔබ වහන්සේට කල්යාණ මිත්‍ර අසුරක් ලැබෙන්න සුදුසු නැහැ. නම් එහෙමයි උන්වහන්සේට කියලා දෙන්නේ. ඒක නිසා කවුරු වරදක් කරනවා දැක්කා. ඒක අනගාരികයන්ට අනගාരികාව වෙන්න බලන් ඉන්න අයට ඒ හැමෝටම අවවාද කළ තියෙන මේ විදිහේ. කාගේ හරි වරදක් දැක්කොත් එක්කෝ ඒ පුද්ගලයාට කියන්න ඕනේ. ඒකට ශක්තියක් නැත්තම් ඇමිනේයි වගේ නං, රණ්ඩුවේයි වගේ නං මොකද කරන්නේ? ගුරුවරයාට ගිහිල්ලා කියනවා. හැබැයි ගුරුවරයාට මම කියලා තියෙන්නේ පින්විතනේ ගුරුවරයාට ගිහිල්ලා කියන්න ඕනේ නිරීක්ෂණ මිසක් නිගමන නෙමෙයි. දැන් ස්වාමින් වහන්සේ ළමක් ඇවිල්ලා මාගාවට ඇවිල්ලා කියන්න පුළුවන් මේ ස්වාමීනි මට ඉත මුලින්ම කියන ස්වාමීනි මේ ගොඩාක් හොඳයි ඒ ස්වාමින් වහන්සේ. නමුත් මට හිතෙන්නේ ස්වාමීනි ඒ ස්වාමින් වහන්සේ මේ ටිකක් කේන්ති යනවා වගේ අවේදම්. දැන් එතකොට මම උන්වහන්සේ ගන්නවා ස්වාමීනි මේ මං ඔබ වහන්සේගෙන් අහන්නේ නිගමන නෙමෙයි. මං අහන්නේ මොනවාද? නිරීක්ෂණ. මට නිරීක්ෂණ කියන්න. නිගමන නෙමෙයි අහන්නේ. ඒ කියන්නේ තීන්දුව නෙමෙයි මට කියන්න ඕනේ. දැන් ඔබ දැන් අඩුකාර උන්වහන්සේ ඉස්සරහට කියලා මොකද්ද කියන්නේ? ස්වාමීනි මූ මිනි මරුවා කියලාද කියන්නේ? නැත්තම් ඔබ දැකපු දෙයද කියන්නේ? ඔබ අහපු දෙයද කියන්නේ? ඔබ දැකපු දේ, ඔබ අහපු දේ, ඔබට දැනෙච්ච දේ තමයි පින්විතනේ ගුරුවරයාත් එක්ක ගිහිල්ලා කියන්න ඕනේ. මිසක් ඒ තුලින් ඔබ ගත්ත තීන්දුව නෙමෙයි. මොකද ඔබ නෙමෙයිනේ ගුරුවරයා. දැන් මේක ඔබගේ දරුවන්ට ඇප්ලයි කරන්න තියෙන. ඔබගේ ලොකු දරුවා පොඩි දරුවා ගැන ඇවිදින්න දෙයක් කියනකොට මේ දරුවට කියන්න තියෙන මොකද්ද? පුතේ, ඔයා මොකද්ද කියන්න ඕනේ? නිරීක්ෂණ කියන්න පුතා. නිගමන කියන්න එපා. නිගමනේ ගන්න තාත්තනේ. නිගමනේ ගන්න අම්මනේ. නිරීක්ෂණය කිව්වනම් පින්විතනි අනේ නිරීක්ෂණයෙන් පුළුවන් ඊට පස්සේ සාධාරණ නිගමනයකට එන්න. එන ඔබ ගුරුවරයාත් එක්ක ගිහිල්ලා යමක් කියනවා නම් පින්විතනේ ඔබගේ නිරීක්ෂණ කියන්නේ. ඔබ දැන් මතකන්නේ පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන. ඉතින් පරීක්ෂණේ තමයි ඔය වෙන්නේ. ඒ වෙනකොට ඔබ දකින නිරීක්ෂණ තියෙනවා. ඔබ දකින හෝ ඇහෙන හෝ දැනෙන නිරීක්ෂණ. ඒ කියන්නේ කෙලින්ම පින්විතනේ ඔබගේ මෙමරි එක ගිහිල්ලා ප්ලග් කරනවා ගුරුවරයාගේ හිතට. මෙන්න මේ දේවල් සටහන් වෙලා තිබුණා මෙමරි එකේ. නිගමන මොකක් කියන්නේ නැහැ. නිගමන කියපු ගමන් වෙන්නේ මොකක්ද? ඊට පස්සේ වෙනද එක පැත්තකට නැඹුරු වෙනවා ඒක. අය ඔබගේ නිගමනේ කියලානේ තියෙන්නේ. තමයි ඒකෙන් ගන්න තීන්දුව වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා පින්වතුනි අපේ පද්ධතිය අපි හරි කැමති මේ වෙනදනේ අවවාද වලට. මොකද ඒව අවවාදනේ පින්වතුනි. අපවාද නෙමෙයිනේ. අවවාදයේ පිළිගන්නේ නැති කෙනාට පස්සේ වෙන්නේ මොකද්ද? අපවාද. අවවාද කරන තරමට හොඳයි පින්වතුනි. අවවාද වෙන්න වෙන්න මොකද වෙන්නේ? අවවාද කරන්න කරන්න පින්විතනි. ඒ අවවාද පිළිපදින්න පිළිපදින්න වෙන්නේ පින්විතනි අව වෙන එක තමයි. අව වෙනවා කියන්නේ අඩු වෙනවා. ඊට පස්සේ අවබෝධ වෙනවා. බෝධියට තියෙන දුර අඩු වෙනවා. ටික 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 බෝධිය සාක්ෂාත් වෙනවා. ඒකයි ක්‍රමය. ඉතින් ඒක නිසා දැන් මේ අවවාද කරනවා කියන එක කරන්න පින්. හැබැයි ඒක තමන්ගේ පිළිල්ලට නම් අවවාදයක් දුන්නාට පස්සේ ඔබට හරි ආස්වාදයි නะ. ඒ කියන්නේ සිංහදෙනි ඔබට මේ අවවාද දෙන්න නෙමෙයි උමනා වෙලා තියෙන්නේ. ඔබට උමනා තියෙන්නේ ආස්වාදයක් ගන්න. නැත්නම් අර පෙළීමේ නිදහස. එහෙම නැත්නම් ඔබ අවවාද කරන්න සිංහද. මොකද මේ සත්පුරුෂයන් වහන්සේලා අවවාද කළේ නැත්නම් සිංහදෙනි මේ ලෝක සත්‍ය වෙනසෙනවා. මම ඔබට තරේම කියන්නේ සිංහදෙනි අවවාද පිළිගන්න කෙනෙක් බවට පත් වෙන්න හැම කෙනාම. දැන් මම අවවාද පිළිගන්න කෙනෙක් නෙමෙයි නම් පින්විතනේ අර හාමුදුරන් වහන්සේ මට ඒ අවවාද දෙන්නේ නැහැ නේද? එහෙමනම් පින්වතුනි මං හැමදාම මට හේතුවක් තියෙනවා කියන්න. මොකද්ද? මේ වහන්සේලා වෙනුවෙන් මම මේව කතා කරන්නේ නැතුව මගේ ආසාවකට කතා කරනවා නෙමෙයි. කියලා මට හේතුවක් තියෙනවනේ කියන්නනේ. නැවත ඒ හේතුව අදාළ නැහැ නේද පින්වතුනි? මොකද සම්බුද්ධ ශාසනයකින් අපෙන් වෙන්න ඕනේ පළවෙනිම දේ තමයි පින්වතුනි නොපැහැදිණෙවුම් පහදන්න ඕනේ අපි මේ ශාසනයේට. පැහැදිච්ච අයව වඩාත් පහදන්න ඕනේ. අප්පසන්නන්නම්වා පසන්නාය. නැත්නම් පසාදාය. පසන්නානම්වා බිහියෝ භාවය. අපැහැදිච්ච පිණිස පහදවන්නත් පැහැදුණු පිරිසගේ පැහැදීම වැඩි කරන්නත් අපි හැසිරෙන්න ඕනේ කියලා තථාගතයන් වහන්සේ අපිට අවවාද කළා තියෙනවා. වික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් ඒකට මට හේතු ඉදිරිපත් කරන්න බෑ සිංහදෙන. එහෙනම් මගේ අතින් එහෙම වැරද්දක් වෙනවා නම් මොකද කරන්න ඕනේ? ඒක මම හදා ගන්න ඕනේ. නැත්තම් මම සම්බුද්ධ ශාසනයකට මහා අගෞරවයක් කළේ අන්තිමට පින්දෙන මට පඩිය හම්බුනේ නැත්තම් එහෙම. ඥා පඩිය හම්බ වෙනා වගේ තියෙනවා. තිබිලා දැන් මම පඩිය ඉල්ලන වෙලාවට. ඔබ මෙන්න මෙහෙම වැරදි කළා තියෙනවා. ඒ වට පඩිය කැපිලා මෙච්චරයි තියෙන්නේ. කියලා කිව්වොත් එහෙම ආය උපදින්න වෙනවනේ පින්. මේ සම්බුද්ධ ශාසනයට කරන දාසකමෙන් පින්දෙන මට හම්බ වෙන පඩිය මොකක්ද? නිවන සින්න. තේ නිවන බලාපොරොත්තු වෙන පිළිදෙණි මම ඔබට කරන්න පුළුවන් උපරිමෙන් උදව් කරනවා. මෙතන තියෙන උදව්වක් පිළිදෙණි මම ඔබට කරන්නේ. වෙන මොකුත් නෙමෙයි. ඔබත් නිවන බලාපොරොත්තු වෙන සම්බුද්ධ ශාසනයට උදව් කරනවා. ඉතින් අපි දෙකෝ ලෝක තමයි කරන්නේ පිළිදෙණි. ඔබට පුළුවන් විදිහට ඔබ සිව්පසයෙන් සංග්‍රහ සත්කාර කරනවා ශාසනික පැවැත්ම උදෙසා. අනිත් පැත්තෙන් ස්වාමින් වහන්සේලා මග වඩලා ඒ වඩහු මග ඔබට විස්තර කරනවා. ඔබටත් ඒ පාරේ එන්න. එහෙනම් පින්වතුනි අපි හැමෝම එකතු වෙලා අපි හැමෝටම තියෙන එකම අභිප්‍රායක් නම් පින්වතුනි අපි ඉතින් ඒකට වැඩ කරමු. මම හැමෝටම ආරාධනා කරන්නේ ඒකයි. සමහර වෙලාවට පින්වතුනි මම ඔබට ටිකක් තරේ අවවාද කරන අවස්ථා තියෙන්න පුළුවන්. පින්වතුනි මට අවවාද නොකර ඉන්න පුළුවන් පින්වතුනි. මම පිළිමෙන් නිදහස් වෙන අවවාද කරනවා නෙමෙයි. කතා කරන්න අකමැති පුද්ගලයා අතර අග්‍රස්ථානයක ඉන්නවා මාත්. මම මගේ ජීවිතේ මට උරුම වෙලා තියෙන කතා කරන්න විතරයි. සාමාන්‍ය දවසක කුටියෙන් එළියට බහින්නත් මං හරි අකමැත්තෙන්. මම කුටියෙන් එළියට බැස්සොත් එහෙම පිංගුදෙන එතන කවුරු හරි හිටියොත් එහෙම ඉඳින් කතා කරනවා. උන්වහන්සේලාට ඕනේ මොකක් හරි අවවාදයක් ගන්න. මොකක් හරි දෙයක් අහන්න ඕනේ. නැත්නම් බාසුන්නෑ මහත්තයෙක් හරි ඉඳලා මොකක් හරි අහනවා. මාව දැක්කහම නිකන් පේනව ඇත්තේ ප්‍රශ්න වලට උත්තර සපයන මැෂින් එකක් වගේ. ඉතින් ඒක නිසා එහෙම අහනවා. ඉතින් මං හිමීට බලනවා කවුරු හරි ඉන්නවද කියලා. චූබරක් හැදුනත් හිමීට බලල ඉවරද? චූබරිව සංගින්න එක හොඳයි එළියට බහිනවට වඩා. මේ කවුරු එහෙම මෙහෙ යනකම් ඉඳලා හිමීට එළියට බහලා එනවා. මොකද මේ වෙනද හිතරි ඉද්දන්න බෑනේ. දැන් ටික ටික මම හිතරි ඉද්දන්න පටන් අරන් තියෙනවා. හිතරි ඉද්දන්න නෙමෙයි මම නෝ කියන්න පටන් අරන් තියෙනවා. මම ඒක පුරුදු වෙනවා. මගේ ගුරුවරයෙක් මට ඒක ඉගන්නවා. ගිහි ගුරුවරයෙක් නෝ කියන්න පුරුදු වෙන්න කියලා. ඇමරිකාවේ ඉන්න ගිහි ගුරුවරේ. කමක් නැහැ නේ ගුරුවරේ හිටියද ගිහි. කමක් නැහැ. තථාගතයන් වහන්සේම තමයි අන්තිමට මේ කතා කරලා තියෙන්නේ. නෝ කියන්න ඉගෙනුවා. මම පුරුදු වෙලා හිටියේ නෑ සිංහසනි. මට ඒක තාමත් අමාරු වැඩක්. නමුත් මම ටික ටික පුරුදු වෙනවා. නැහැ කියන්න බැහැ කියන්න. ස්වාමීනි මට ඔබ වහන්සේත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මට මෙච්චර කල් පුළුවන් වෙලා තිබුණ නැහැ පින්වතුනි ඒකට බැහැ කියන්න. ඒක නිසා මම ඒකට හා කියනවා. ඒ හා කිව්වට පස්සේ පින්වතුනි මම උන්වහන්සේත් එක්ක ඉතින් කතා කරනවා. විනාඩි 5යි ස්වාමීනි. විනාඩි 5කින් කතා කරන්න පුළුවන් මොකද්ද? එයන් ලංකාවේ ආයේ විනාඩි 5නේ. අපි කියන්නේ විනාඩි 5න් එන්නම් කියලා ඉපවුදාට යන්නේ. මේකත් ඉතින් ඒක අපි විනාඩි 5 කියලා කිව්වේ ඒක තමයි කියලා අන්තිමට කියනවා. එහෙම කියනනේ මම තප්පරෙන් එන්නම් කියලා. එහෙනම් ඊට හා. එයි. ඉතින් තප්පරේ ඉවරයි. නැවතින් අපි දන්නවනේ මේ මොකද්ද මේ කියන්නේ කියලා. එහෙනම් ඒ වගේ හේනද විනාඩි 5කම පැය දෙකම ආරකින් උන්වහන්සේ නැගිටලා යන හරි සතුටින්. ඉතින් තව උන්වහන්සේ නමක් වදින. ඔය විදිහට සිංහදෙනි ටික වෙලාවක් යනකොට අන්තිමට මට එපා වෙනවා. එපා වුණාට පස්සේ එහෙනම් දැන් මමත් දවසේ වැඩ පිළිවෙලක් තිබුණානේ කරන්න. ඒ ඔක්කොම දැන් අතපහ වෙලා. එතනම එපා වෙනවා. ඉතින් එපා වුණාට පස්සේ ඊට පස්සේ උන්වහන්සේලා වඩිනකොට මම හැංගෙනවා. ඉතින් ඒක වැරද්ද මගේ. ඇයි? නෝ කියන්න පුරුදු වෙලා හිටියේ නැහැ. මම ඔබට අවවාදයක් මේ දෙන්නේ. අද ඉඳලා සිංහදෙනි නැහැ කියන එකයි බැහැ කියන එකයි පුරුදු වෙන්න. ඔබට නැත්තම් පින්විතින් නැහැ කියන්න. ඔබට වෙලාව නැත්තම් ඒක කරන්න බැහැ කියන්න. පුළුවන් කියලා බදා ගන්න එපා පින්විතින්. ඔක්කොම අන්තිමට ඔබගේ ජීවිතේ මල අපායක් බවට පත් වෙනවා. බැරි දේ බය නැතුව බැහැ කියන්න. හිත රිදෙන්න නෙමෙයි. ඒකට ටිකක් වැඩිපුර වචන ටිකක් පාවිච්චි කරලා බැහැ කියන්න. එතකොට හරි. එකපාරට බැහැ කියන්න නැතුව. චුට්ටක් කතා කරලා ඉතින් මේක නිසා බෑ. ඔබම කල්පනා කරලා බලන්න මේක තියෙන ඔබගේ ජීවිතේ කවුරු හරි දානෙකට ආරාධනා කරන ඔබට. ඒ දානෙට ආරාධනා කළාට පස්සේ පින්වතනි ඔබ බැන බැන දාන ගෙදර ගිහිලා නැද්ද? කතා කරන මම ඔබගෙන් අහන්නේ. හ්ම්? බැන බැන දාන ගෙදර ගිහිලා නැද්ද? තියෙනවා. ඇයි? ඉතින් ඔබට තියෙනවා. දරුවගේ කොන්සර්ට් එක තියෙනවා. නැත්නම් ඒකේ රිහර්සල් වලට යන්න තියෙනවා. ඉතින් ඔබ ඒවට යන්න ඕනේ. ඒව යන්න තියෙද්දි. ඒ කියන්නේ මේ දවස් ගොඩාක් බිසි ඔබ. නමුත් මෙයාට බෑ කියන්න බෑ. එහෙම එකක් ඔබ හිතාගෙන ඉන්නවා. එයාට බෑ කියන්න බෑ කියලා. ඒක නිසා මොකද ඔබ කරන්නේ? ඔබ කියනවා හා මං එන්න. ඉතින් එයා ගියාට පස්සේ කියන්නේ මොකක්ද? පුදුම කරදරයක් මේ මිනිස්සුන්ගෙන් තියෙන්නේ. නැත්තම් තව කෙනෙක් කතා කරලා කියන්න පුළුවන් අපි මේ චෛත්‍යයක් හදන තැනකට ආධාර කරනවා ඔයත් ඉතින් කරන්න. ඔබ මොකද කියන්නේ? හා එහෙනම් යා ගියාට පස්සේ දෙන්න කතා වෙන මොකද්ද? මුන්ට නම් කොහෙ තියෙන අමාරුවද මන්ද මොන හතුරුද මන්ද මුන් බාන්න දැන් මේ මේ ණය ගෙවා ගන්න විදිහ නැතුව අපි දඟලනවා දැන් මේ මිනිහයිට දැන් ආධාරයක් හිල්ලුවානේ. එදේ මේ වෙනදේ මේ මනුස්සය ඇවිල්ලා කිව්වේ තෝ ගෙවහන් කියලාද? මේ මනුස්සය ඇවිල්ලා කිව්වේ මොකද්ද? අපි චෛත්‍යයක් හදනවා. ඔබත් කැමති නම් ඒකට ආධාර කරන්න. ඉතින් ඔබ මේ වෙලාවේ කිව්වනම් හරිනේ මම මේ දවස්වල මට ණය ගන්න දුන්න ප්‍රශ්නයක් තියෙනවා මේ පොඩ්ඩක් අමාරුවෙන් ඉන්න ඊළඟ පාර පිනේට මම සම්බන්ධ වෙන්න. ඒක කිව්වේ බෑ කියලානේ. ඉතින් බෑ කිව්වනම් සංගතේ ඔබ සතුටින් ඉන්නවනේ. දැන් මේ මිනිස්සු පින කරගන්නවා. ඒ පින කරගන්න මිනිස්සුන්ට බැන බැන ඔබ හතර පායට යනවා. සල්ලිත් දෙනවා. හම්බ කරගත්ත සල්ලි ටිකත් අපරාදේ. අයියේ ඒකේ පිනක් වෙන්නේ නැන්නේ බැන බැන දුන්නහම. මේ හොඳ පාඩම් සංගතේ මේවා. මේ මේ ලෝකේ සාර්ථකත්වයට ගිය මිනිස්සු පාවිච්චි කරපු දේවල් කාලය ඉතුරු කරගන්න මනස ෆ්‍රී කරලා තියාගන්න ඒ හරි වටිනවා. නිවන් දකින්න යන අපිටත් ඒව වටිනවා. නැහැ කියන්න බැහැ කියන්න පුරුදු වෙන්න. දැන් මේ ආරාමෙට මොනව හරි කරන්න දෙයක් තිබුණත් මේ විදිහේ ඔබට කරන්න බැරි නම් මොකද්ද කරන්න? බැහැ කියන්නේ. ඔබට හේතු ඉදිරිපත් කළා බැහැ කියන්නේ. බැරි බැරි ගත කරන්න එපා කිසි දෙයක් නෙමෙයි. දැන් අපි හිතමුක මෙතන කොහෙද ඉන්න කුළුපගු දායක පිරිස් ඉන්නවනේ. ඔබ සියලු දෙනා කුළුපගු ඇති. අපි නමු ධම්මහඳුරන්ට හරි කාට හරි කියලා තියනවා කියලා ස්වාමීනි මොනවා හරි අඩුපාඩුවක් තිබ්බොත්. මට එහෙමම කෝල් එකක් දෙන්න ස්වාමීනි මම පැය 24ක් හැදුවොත් ඒ අඩුපාඩුව පිරිමහනවා. තවද එහෙම කියලා තියනවා කියලා හිතමු. මොන හාඳුන නමකට අසනීප වෙනවා. වේත් එකක් ගෙන්න ගන්න ඕනේ වෙනවා. ඒකට 10000ක් යනවා අපි හිතමුක. දැන් ඉතින් කුරුපකු දායකයෝ ඉන්නවා 100ක්. ඉතින් ඒකෙන් අපි ධම්මහාඳුරරි කවරරි කතා කරලා කියනවා මෙන්න මෙහෙම මහත්වේ අවශ්‍යතාවයන් නම් ඇවිදලා තියෙනවා සිව්පස කාරණාව. හාඳුරනේ මං කරන්න. එහෙනම් 100 දෙනෙක් හිටියනේ. ඒක ඔබට තමයි මුලින් කිව්වේ. හා හාඳුරනේ මං කරන්නම් කියලා කිව්වේ. කරන්න බැරි මර ගාතේ නම්. දැන් ඔබගේ හිතේ ප්‍රසාදයක්ද ඇති වෙන්නේ අප්‍රසාදයක්ද? අප්‍රසාදයක්. ඇයි? 10,000ක් දෙන්න තියා? පුතාගේ ස්කූල් ෆීස් ගෙවා ගන්න නැත්නම් ටියුෂන් ක්ලාස් එකට ෆීස් ගෙවා ගන්නවා සල්ලි නැහැ. නමුත් ඉතින් අධික ශ්‍රද්ධාවට මේ අපි මේ අපි මේ ඉන්නවා ස්වාමීනි අපි මේ කර ඇරලා ඉන්නේ කියලා සමහර ඉතින් කියන්නේ නැති ඉතින්. එහෙම හොඳයි. නමුත් මේ වෙලාවේ කරන්න බැරි නම් මොකද්ද කරන්න තියෙන්නේ? ස්වාමීනි සමා වෙන්න. මේ වෙලාවේ මට ටිකක් අමාරුයි ස්වාමීනි. අපි තව කෙනෙකුට කියලා බලමුද බැරිම වුණොත් මම නෝනාගේ මාලයක් උගස් තියලා හරි ඒක කරන්නම් ස්වාමීනි. එතකොට ඒ කියපු දේ තුල අහගෙන ඉන්න එක්කෙනා දන්නව නේද? මෙයාගේ සල්ලි නැහැ කියලා. නැත්නම් නෝනාගේ මාලයක් උගස් දෙලා මිනිහට ගෙදර ඉන්නවත් හම්බෙන්නේ නැහනේ. මේ කොමන් සෙන්ස් අනිත් මිනිස්සුන්ට තියෙනවා කියන්නේ. ඒක නිසා හැමතිස්සෙම තමන්ගේ හිතේ තියෙන ප්‍රසාදයට හානි වෙන ඉඩ දෙන්න එපා. ඒ මනුස්සයා නැති වුණත් කමන්නේ නැහැ ජීවිතේට තියෙන්නේ. හඳ මේ මනුස්සයා හිටියා කියලා අපිට නිවනට යන්න බෑ. නමුත් ප්‍රසාදයේ තිබුණොත් එතන නිවනට යන්න පුළුවන්. එද හිතේ ප්‍රසාදේ හරි වටිනවා. අනිත් කවුරුත් එහෙම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේකනේ. ඩෙස්පරේට්ලි ම කවුරු හරි ආවොත් හැරෙන්න. ඒ කියන්නේ ඔබගේ ඥාතිවරයෙක් කවුරු හරි ආවොත් හැරෙන්න. ඔබට පොඩි කාලේ මොනවා හරි කරපු කෙනෙක්. මං උන්ට මෙහෙම කළා තියෙන්නේ මං ගිහලා අරන් එන්න මං ඉල්ලුවොත් දෙනවා. එහෙම කියලා පුරසාරම් දොඩපු කවුරු හරි මාව නම් එහෙම. කිව්වොත් එහෙනම් මේ සල්ලි නම් නැහැ අයියේ ඉතින් මේ කෙලියගේ කරේ තියෙන චේන් එකවත් උගස් තියලා තමයි දෙන්න වෙන්නේ. එහෙනම් දෙන්නකෝ මල්ලි මං ඒක මම බේරලා දෙන්න. බොහොම සුළු පිරිසක් එහෙම කියයි පෙන්වද. නැත්නම් අනිත් අයට තේරෙනවා ඔබ ගාව සල්ලි නැහැ කියලා. එතකොට ඒ අය අරබාගෙන යනවා. ඒක නිසා පින්වතුනි ඔබ බය නැතුව බෑ කියන්න පුරුදු වෙන්න. ඉතින් අපි පුරුදු කරගන්න වෙනවා පින්වතුනි ඔවා. මොකද හේතුව පින්වතුනි ඔබගේ ප්‍රසාදයට හානි නොවෙන්න. හැබැයි මේක වැරදියට පාවිච්චි කරගන්න එපා. Tamanට දෙයක් කරන්න පුළුවන්කම තියෙද්දි එහෙම ඒකදී බෑ කියන්න පුරුදු වුණොත් එහෙම අන්තිමට හැමදාම බෑ කිය කී තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා ඒක මම ඔබට එහෙම කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ හැම කෙනාටම මොලේ බුද්ධියක් තියෙන මිනිස්සු. ඉතින් අපිට අර තියෙන දුර්වලතාවයක් අරක පින්වදින අපි පුළුවන් තරම් ඒ දුර්වලතාවය මගේ අරගමු. මම හිතන්නේ ගොඩාක් වෙලා තියෙන සිංහදෙනි ඒක එක්කෝ අපි හිතාගෙන ඉන්න දෙයක්. එහෙම නැත්නම් අපි බයයි ඒක කෙනා අපිට නැති වෙයි කියලා. ගොඩාක් දුරට කවුරු හරි එන්න මෙලින් එකට එන්න කිව්වොත් එහෙම පාටි එකට එන්න කිව්වොත් එහෙම ඔබට යන්න බෑ. මොකද හේතුව සාරියක් ගන්න සල්ලිත් නැහැ. ගෙදර ඔක්කොම ගියොත් එහෙම ඔක රුපියල් 5000ක් විතර දෙන්න වෙනවා. ඒ ප්‍රශ්න ඔබට ඔළුවට එනවා. ඉතින් කැමති නැහැ. නමුත් ඔබ බයයි මක් කරගන්න. එයාව නැති කරගන්න. තණ්හාව තමයි. නමුත් මෙතන ඊට වඩා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නේ මොකද්ද? තමන්ගේ ප්‍රසාදයට හානි වෙනවා. ඒක නිසා බය නැතුව පින්නේ තමන්ට කරන්න බැන්නම් ඒක බෑ කියන්න. ඔන්න එකක්. මම අවවාදයක් නැගිලා ආවේ. මේවා හොඳට ඔලියේ තියාගෙන කරන්න පිළිඳන මේවා කරනකොට හරියනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා දැන් නම් ඇවිල්ලා අහනකොට මම සමහර ස්වාමීන් වහන්සේලාට බෑ කියනවා. ඉතින් උන්වහන්සේලා මාත් එක තරහා මනාප වෙන්න ඕනේ නැහැ ඒකට. ඉස්සරහට මම හැමෝටම බෑ කියනවා. ඉස්සරහට පොතක් දාලා තියෙනවා. ඒ පොතට දාන්න නම දාලා අහවල් වෙලාවට මට මුණ ගැහෙන්න ඕනේ කියලා. පැය කාලයි නම් ඒ පැය කාලේ කතා කරනවා ටින්ගාල බෙල් එක වදිනකොට ස්වාමීනි ඉතුරු ටික මම ඊළඟ ඇපොයින්ට්මන්ට් එකේදී ගන්නම් කියලා වඩින්න සත්‍යෙට මම මේ ආරාමේ හදන්න සංඝ සභාවට යෝජනා කරනවා. මොකද පිංගුදෙනි අපි ඔක්කොම නිවන් දකින්න ආවේ මේ නිවන පූර්ණ කරගන්න ආපු අයට තමයි පිංගුදෙනි කාලය කියන එක වටින්නේ. අනිත් අයට කාලය ලොකු වටිනකමක් නැහැ පිංගුදෙනි. නමුත් අනිත් අය තමයි මේ කාලය ලොකු වටිනකමක් දැකලා තියෙන්නේ. කාලේ රංහා සමානයි කියලා කවුද කියලා තියෙන්නේ? හාමුදුරුවනේ නේද? නෑ ඕකනේ ප්‍රශ්නේ වෙන්නේ. තථාගතයන් වහන්සේ කාලය ගැන කියපු දේවල් ඉතින් මිනිස්සු දන්නේ නෑනේ. ඒ හැරෙන්න සිංහදෙනි ඔය ඔක්කොම දේවල් කියලා තියෙන සිංහදෙනි මේ බුදු දහම කියලා එකක් පලාතකවත් දන්නේවත් නැති දියුණු වෙන්න උත්සාහ කරන වීරය කරන මිනිස්සු ඔය ඔක්කොම කියලා තියෙන සිංහ. පාලේ සම්බන්ධ කෝට්ස් අරන් බැලුවොත් එහෙම ඔක්කොගේම යටින් තියෙන බුදුහාඳුරුව කියලා. හ්ම්? නැත්නම් අහවල් හාමුදුරුව කියලා. නෑ. ඒ ඔක්කොම තියෙන සුදු මිනිස්සුන්ගේ නම්. වැඩි හරිය සුදු හරි කළු හරි මොන හරි දියුණු වෙච්ච මිනිස්සුන්ගේ නම් මොන හරි තියෙන සිංහ. නමුත් හරිනම් කාලයේ සම්බන්ධව තියෙන ලොකුම වටිනකම දැන් ඕනේ කාටද? නිවනට ආපු අයට පින්විතින්. මොකද හේතුව ඔය ලෝකේ ඉන්න හැම කෙනාම පින්විතින් ඔක ගොඩනගලා එක තැනකට ගිහිල්ලා මැරෙනවා. ඊට පස්සේ ආයි මුලින් ඉඳලා පටන් අරන් ගොඩනගලා එතනට ගිහිල්ලා මැරෙනවා. ඊට පස්සේ ගොඩනගලා මැරෙනවා. වාගේ ගොඩනගු. ඊට පස්සේ ගොඩනගලා හරි ලේසි බණ කියනවාද? ඒ මිනිස්සු කරන එක කිව්වනම් හරි සසරේ. ගොඩනගලා මැරෙනවා. එහෙනම් පිළිදෙන්නේ කාලේ වැදගත් නැහැ නේද? කොහොම මැරෙන්නේ? කාලේ වැදගත් වෙන්නේ පිළිදෙන්නේ මරණය නවත්තන්න යන අයට. මොකද හේතුව? පිළිදෙන්නේ සෝතාපන්න ඵලයට පත් වුනේ නැත්තම් සතර අපායට යන්න වෙනවා. අර ආයෙත් සතර අපාය වෙන ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේ. ඒයන්ට ප්‍රශ්න තිබුණේ පිළිදෙන්නේ මොකද? ගොඩ නැගිල්ල කියලා. තට්ටු 100ක ගොඩ නැගිල්ලක් හදාගන්න. ඉතින් ඒක තට්ටු 20ක් හැදුවම මල. ඉතින් ආයෙ ඉපදිලා ඉන්න. ඉතින් ඊළඟ කොහේ හරි රටක ඉඳගෙන ආයෙ ගොඩ නැගිලි තට්ටු 100 හදන්න එපා. තට්ටු 100ම හැදුවා කියමු. ඒත් මොකද වෙන්නේ? ඒත් මැරෙනවනේ. එයාගේ බලාපොරොත්තුව තියෙන්නේ තට්ටු 100 හදන්න. එහෙනම් මරණය විසින් ඒකට ලොකු බාධාවක් ඇති කරනවා. තවද අපි ආවිදලා තියෙන්නේ මොකටද? නිවන පූර්ණේ කරගන්න. ඒ කියන්නේ මැරෙන එක නතර කරන්න. එහෙනම් මැරෙන එක නතර කරන්න නම් අපි ආවිදලා තියෙන සිංහසනේ. මැරෙන්න කලින් කරන්න ගොඩක් දේවල් අපිට තියෙනවා. මැරෙන්නේ කොයි වෙලාවද කියලා දන්නේ නැති නිසා පින්වදින මේ ලෝකේ ටයිම් එක හෙවත් මේ කාලය කියන එක වටිනම පිරිස තමයි මේ නිවන පූර්ණේ කරන්න ආපු අය. මොකද ඒ අයට පින්වදින ওই ටයිම් එකේ වැඩිම වටිනකමක් ඇවිදිලා යම් දවසක් එනවා ටයිම් එක බිඳු මාත්‍රයක්වත් වටින්නේ නැති තැනට එන. එනේ කාලයෙන් සොයායත්ත වෙනවා පින්වදින. ඒකයි මේ ධහම අකාලික ධහමක්. යකාලික ධහමනේ. ඉතින් ඒකේ අර්ථකථන තියෙනවා පින්වදින. ඒකේ අපි දැඩිලෙස විශ්වාස කරන එක අර්ථකථනයක් තමයි මේ කාලයෙන් සොයායත්ත වෙන්න පුළුවන් ධහමක් මේක. කාලයෙන් සොයායත්ත වෙන්න පුළුවන් ධහමක්. සොයායත්ත කිව්වේ? සොයායත්ත කිව්ව මොකද? කාලය කියන එක බලපෑමක් නැතුව ජීවත් වෙන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ ධහම පරිශීලනය කරොත් අකාලික ගුණය ධහමේ තියෙන. ඉතින් තව තව අර්ථකථන තියෙනවා සිංහලින්. ඉතින් කල් නොයවා පරිසම් දෙනවා. අරවා මේවා ඉතින් තියෙනවා. ඉතින් ඒවත් එහෙම තියෙද්දෙන් අර මෙහෙකුත් තියෙනවා. කාලයට තියෙන වටිනකම බිඳුව වෙනවා. මොකද කාලය කියලා එකක් ඊළඟට නැහැ. ඔරලෝසු කාලය නෙමෙයි මේ කියන්නේ. එතන කාලය කියලා එකක් නැති වෙනවා. කාලය කියලා කියන්නේ සිංහතුනි ඉතින් ඔය එනේවට ආලේ කරන එකනේ. ඔක නතර කරපු ගමන් මොකද වෙන්නේ? ඉතින් ඊට පස්සේ ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් මේ අකාලික ධහම නේද ඉතින්. එහෙනම් අකාලික ධහම කරගෙන යනකොට කාලය දැනට තියෙන කාලය ගොඩාක් වටිනවා. ඒක නිසා පින්වතුනි ඔබ ඉගෙන ගන්න ඕනේ විනාඩියක වටිනකම තේරුම් ගන්න. විනාඩියක වටිනකම දන්නේ නැති කෙනා පින්වතුනි ජීවිතේ වටිනකම දන්නේ නැහැ. ඔබ දන්නවද ඔය කවුද කියලා දෙන්නේ කියලා? ඒකත් කියලා තියෙන පින්වතුනි ගිහි කෙනෙක්. හරිනම් ඔය කියන්න ඕනේ කවුද? හාමුදුරුවෝ කෙනෙක්. හාමුදුරුවෝ කියලා ඇති. නමුත් දීපසිද්දලා තියෙන ඔය කවුරු කිව්වා කියලාද? මේ ලෝකේ සාර්ථකත්වයට ගිය මිනිස්සු කිව්වයි කියලා. විනාඩියක වටිනකම හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න. විනාඩියක් කියන එක කොච්චර වටිනවද කියලා ජීවිතේ. නිවන් දකින්න ආපු අයට ඒක ගොඩාක් වටිනවා. ඒක නිසා ඔබ පින්වතුනි පහ මාට එලාම් එක තිබ්බනම් 5:30 එකට නැගිටින්න එපා. ආකල්ප මේ විදිහට වෙනස් වෙන්න සිංහදෙනි. පහ මාට එලාම් එක තිබ්බනම් සාමාන්‍යයෙන් ඔබ හැරෙන විදිය බලන්න කල්පනා කරලා. පහමාට එලාම් එක තිබ්බහම නිකන් එලාම් එක වැදිච්ච ගමන් නිකන් දුන්නෙන් විද්ද වගේ කපාට නැගිලා ගිහිල්ලා තේ උණු කරලා එහෙම කරනවද? නෑ. පහමාට එලාම් එක තිබ්බහම සමහර එලාම් දෙකක් තියෙනව නේද? පහමාට එකයි 5යි 35ට තව එකයි. නේද? නැත 40 එලාම් පහ තියෙනා ඉන්නවා පිංගුදෙන්. එලාම් පහක් තියෙනවා යා. ඔය එකකට ඇහැරිලා ඒකෙන් පොඩ්ඩක් ඇහැරෙනවා. ඊට පස්සේ ආයිනගෙන අනිත් පොඩ්ඩ ඇහැරෙනවා. ඔය විදිහට පොඩ්ඩ ඇහැරි 5:45 වෙනකොට යා ඇඳෙන් නැගිටිනවා යන්තම්. ඒ පිංගුදෙන් මේ විනාඩියක වටිනකම තේරෙන්නේ නැති කෙනා. තප්පරයක වටිනකම තේරුම් ගන්න අපිට බෑ පිංගුදෙන්. මොකද තප්පරය කියන එක අධික වේගවත්. ඒ වගේම දවසේ වටිනකම අපිට තේරුම් ගන්න බෑ. ඒක ගොඩක් ලොකුයි පිංගුද. මේවා ගොඩාක් වැදගත් දේවල් වෙනවා. ඉතින් ඔබට මේවා තේරුම් ගන්න මේවා හැබැයි ඉතින් මේකයි. හොඳට මතක තියාගන්න මේවා මේ දෙන්නේ දැනුමට එහෙම නෙමෙයි. මේවා දෙන්නේ ක්‍රියාවට නගන්න. එහෙනම් අද ඔබ මෙතනට ආවේ දැනුම ගන්න නෙමෙයි, හොඳට මතක තියාගන්න. අද ඔබ මෙතනට ආවේ තියෙන ජීවිතේ හදා ගන්න. හොඳ අපි මේ මුළු සතියම කරන්නේ ජීවිතේ හදා ගන්නවා. ඔබ මෙතනට ඇවිල්ලා හදාගත්තා කොහොමද? දැන් හදාගත්තද කියමු බලන්න. හදාගත්ත ටික කියමු කො බලන්න කියලා මේ report එකේ නේද ඇවිදින්න තියෙන මෙතන. අපි හදාගත්ත ටික අපෙන් අහගෙන යන්න. එහෙම කරන්න ඕනේ නැහැ. reporters වෙන්න එපා වින්නසනේ. ඔබට තියෙන මොකද්ද? ඔබ මෙතනට ඇවිදින්න. මේ කියනය තරේම අදිස්ථාන කරගන්න මම හෙට ඉඳලා කරනවා. මේ මොහොතේ ඉඳලා කරනවා. විනාඩියක වටිනකම තේරුම් ගන්නවා. ඒකෙන් පින්නදින ඔබගේ ජීවිතේට මෙලොවට, ඒ කියන්නේ මෙලොව දියුණුව කියලා එකක් තියෙනවනේ ලෝක සත්‍යයේ. ඔය දරුමල්ලෝ ඉන්න ඇයිට එහෙම ඉතින් ඒව ඕනේ නේ පින්නදින යමක් කමක් හොයාගන්න, ඒකට කාලය ඉතුරු කරගන්න. ඒ වගේම පින්නදින නිවන පිණිස. ඔය දෙකටම ගොඩාක් ಉಪකාරී වෙනවා මේ දේවල්. ඒක නිසා පින්නදින විනාඩියට ලොකු වටිනකමක් දෙන්න. ඔබ ගොඩාක් කරන්නේ පින්නදින විනාඩියක්නේ. තව විනාඩියක් ඉඳලා යනවා. තව විනාඩි 5ක් ඉඳලා යනවා. ඔබ දන්නවද පින්නදින දවසකට විනාඩි කීයද තියෙන්නේ කියලා? කියා තිනා නේද අපි හාමුදුරන් වහන්සේලා ගණන් බැලුවනේ. ඈ 1440යි. එහෙනම් දවසකට විනාඩි තියෙන්නේ 1440යි. හිතා ගන්න පුළුවන්. 1440 වෙන ගයින 1 2 3 4 5 එහෙම ගයින්නම 1440ට ගයින්න කිව්වොත් එහෙම ඕකනම් ගයින්න බෑ කියලා හිතන්නේ නැහැ නේ කවුරු? දවසකට විනාඩි තියෙන 1440යි. ඒකෙන් පැය 6ක් නිදාගත්තොත් එහෙම 1080යි. ඒ කියන්නේ සිංහල දල වශයෙන් දවසකට ඔබට මේ විනාඩි තියෙන්නේ කොච්චරද? 1000යි. ඒ කියන්නේ සිංහල ඔබ දවසකට එක කර්මස්ථානයක් අපේ තුමුක මෙනෙහි කරන්න ඔබට විනාඩියක් ගියා කියලා ඒ කර්මස්ථානේ එකපාරක් මෙනෙහි කරන්න ඔබට දවසකට කරන්න පුළුවන් 10 වතාවයි තින් වෙදින නොකානෝබී ඔක්කොම මෙනෙහි කරන්න. ඒ කර්මස්ථානේ කෝටි වතාවක් මෙනෙහි කළාම නම් තින් වෙදින ඔබ අරියත් ඵලයේ පූර්ණේ කරන්නේ. සමහර තින් වෙදින ඔබට අරියත් ඵලයේ පූර්ණේ කරන්න බෑ. ඒ වෙලාවමදී එදා කාලය කියන එකට පිංගුදින මේ දාන්න එපා බල්ලට කාලය. දැන් අපි මේ ස්වාමින් වහන්සේලාට සමහරට හිතෙන්න පුළුවන් මේ අලුතෙන් එහෙම පැවිද්දට එන අයට හිතෙන්න පුළුවන් පිංගුදින දැන් මම පැවිද්දට ආවනේ. දැන් ඉතින් රිලැක්ස් එකේ ඉන්න ඕනේ. මේ හොඳට මතක තියාගන්න අනාගතයේදී පැවිදි වෙන්න ඉන්න අය මෙතන ඇතිනේ. මෙහෙ අහම රිලැක්ස් එකේ නෙමෙයි ඉන්න තියෙන්නේ. මේ ආපෙල ඉඳලා ඔය කලා වගේ ඩබල් වැඩ කරන්න ඕනේ. පින් කරන්න ඕනේ, කුසල් කරන්න ඕනේ. පින් කරන්න ඕනේ, කුසල් කරන්න. නිකන් ඉන්න බෑ. නිකන් ඉන්න නම් පින් වෙතුනේ මුහුදු වෙරළේ තියෙන අර මසාජ් කරන තැන් ඒවට ගිහිලා ඔය කීයක් හරි දීලා එතනට එලා ඉන්න. නිකන් ඔහේ ඉන්න නම්. මෙතනට එන්නේ මහා යුද්ධයක් කරන්න. එතන තමන් ගෙදර කරගෙන හිටියා වගේ දෙගුණයක් වැඩ මෙහෙ කරන්න වෙනවා. පින් කරන්න වෙනවා, කුසල් කරන්න. ඔය දෙක විතරයි. පින් කුසල් කිරීම තමයි කරන්න තියෙන පුළුවන් තරම්. ලොකු වැඩ තොගයක් තියෙනවා ඉතින් ඔයාලට කරන්න. විනාඩියත් අපිට වටිනවා. මම විනාඩියක් ඉඳලා කරන්නද? එහෙම බෑ. විනාඩියක් ඉන්නේ මොනව කරන්න? වෙන විනාඩිය කියන එක ඒ තරම් වටිනවා. ලෝක සත්‍යයට ඒක තේරෙන්නේ නැහැ. ඒක නිසා ඔබ කවදාවත් පින්වදනේ විනාඩියේ වටිනකම දන්නේ නැති කෙනෙක් වෙන්න එපා. විනාඩියේ වටිනකම දන්නේ නැති කෙනා පින්වදනේ ජීවිතේ වටිනකම කවදාවත් තේරුම් ගන්නේ නැහැ. මම තියාගන්න විනාඩියකට පින්වදනේ ලක්ෂ කෝටි වතාවක් මැරෙන්න පුළුවන් මිනිස්සෙකුට. ඒක නිසා කොයි වෙලාවෙ කොහොම මේ දේවල් සිද්ධ වෙයිද දන්නා. ඒක නිසා පින්වදනේ හොඳට මතක තියාගන්න දවසක ඔබට පසුතැවිලි වෙන්න දෙන්න එපා පින්වදනේ. තව කල් තිබුණා නම් මට මේක කරගන්න තිබ්බා කියලා. මතක තියාගන්න මහදන සිටු පුතාගේ කතාව. ඒකත් හොඳට ඔළුවේ තියාගෙන පින්වදනේ මේ ආකාරයෙන් කටයුතු කරන්න. මේ මේවා හරියට පිළිපැද්දොත් පින්වදනේ ඔබට ඔබේ කාලේ ගොඩාක් ඉතුරු කරගත්ත හැකියි. පුළුවන් තරම් කාලය ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගන්න කාලේ මඟ වඩන්න පින්වදනේ. මම ඒකයි ඔබට කිව්වේ මෙහි ආවට පස්සේ පින්වදනේ ආයේ කාත් එක්කව කතා කරන්න යන්න එපා. එකක් තමයි පින්වදනේ සමහර පිරිසට ඉතින් පොඩි තියෙනවනේ අර සංසාරයෙන් ආපු ජම්ම ගති. ඒ ජම්ම ගති නිසා පින්වදනේ අනිත් අයගේ වැරදි හොයනවා. ඉතින් ඒවා සපුරා තහනම් මේ ආරාම. තිය සැර වැඩි නේද? හොඳයි මගෙත් වැරදි තියෙනවා. ඒවා මම හදාගන්න කැමති නෑ. සමහර වැරදි තියෙනවා මම හදාගන්න කැමති නෑ. ඒව මට කියන්න එපා. එතන මම බදාදා ඒ ගැන කිව්වා ගොඩක් වින්දුනේ. ඉතින් ඔබට මේ බදාදා දේශනාව ඇහුවනම් එද තේරෙයි. ආයි කවර කවදාක්වත් වින්දුනේ මේ ආරාමයට ඇවිදලා අර ගේට් එකෙන් ඇතුළට ඇවිදලා තව කෙනෙක් ගැන කතා කරන්න එපා. කතා කරනවා නම් කතා කරන්න තථාගතයන් වහන්සේ ගැන, ධර්මය ගැන, මහා සංඝරත්නය ගැන, ගුණ අනන්ත ප්‍රමාණ ගුණ නියෝජනය කරන 24ක් තියෙනවනේ ඒවා කතා කරන්න. තව කෙනෙක්ගේ ගුණයක් කතා කරන්න කවදාකවත් අගුණයක් කතා කරන්න එපා. මොකද අපි මෙතනට ආවේ වින්දුනේ කාගවත් අගුණ හොයන්න නෙමෙයි. වැරදි කරන මිනිස්සු ඉන්න පුළුවන්. ඒ වැරදි කරනවා නම් ඔබට තියෙන එක්ක ඔයාට ගිහිල්ලා අවවාද කරන්න. එහෙම නැත්නම් ගුරුවරයාට ඒ අවවාදය ගිහිල්ලා කියන්න. මම මෙන්න මෙහෙම එකක් දකින්නවා ස්වාමීනි, ඔබ වහන්සේලා කොහොමද දන්නේ ඒක දරන්නේ කියලා. ඒ හැරෙන්න සිංහදෙනි කවර කිසිම තැනක කවුරු කවුරුත් කතා කර කර ඉන්න එපා. මොකද හේතුව ඔබට සතියේ දවස් දෙකයි ඉන්න පුළුවන් ආරාමයේ. ඒකනොත් බොහෝ පිරිසකට ඉන්න පුළුවන් සෙනසුරාදාට විතරයි. ඒ සෙනසුරාදා වෙලෙල පිංගදෙනි පැය 8ක් මෙතන ඉන්නවා. ඒ පැය 8ත් තොර තෝංචෙන් නැතුව දේවල් කියෝ කියෝ හිටියොත් එහෙම ඒකෙන් වෙන්නේ ඔබට මහා අපරාධයක්. ඔබ දන්නේ නැහැ පින්වදිනේ. මම ඒකයි ඔබට කිව්වේ ඔබට දවසකටම තියෙන්නේ ඔබගේ ඔය නිවන් දකින්න නෙමෙයි පින්වදිනේ. ඔබගේ වැඩ රාජකාරී කටයුතු කරගන්න තියෙන්නේ දවසකට පින්වදිනේ 1000යි විනාඩි. ඔබ කල්පනා කරලා බලන්න පින්වදිනේ. ඔබට මේක ෂොක් වෙන්න ඕනේ හරිනම් ඔබ මේක ඇහුවට පස්සේ විනාඩි 1000යි තියෙන්නේ. විනාඩි 1000 කෙනෙක් ගයින්න පුළුවන් නේ පින්වදිනේ. ඒ කියන්නේ විනාඩි 1000ව 365යි නේද? අවුරුද්දකටම දෙන්නේ. ඔබගේ සියලු වැඩ කටයුතු කරගන්න සිංහද. ඒක නරක ලක්ෂ වාරයක් නැත්නම් කෝටි වාරයක් වඩන්න කිව්වොත් එහෙම. අවුරුද්දක් මදි නේද කාලේ? මේ ඔබ හොඳටම දන්නවනේ හැමෝම අවුරුද්දක් අපි ජීවත් වෙන්නේ නැහැ කියලා කවුරුත්. හැමෝම දන්නවනේ පින්වදින අද රාත්‍රිය තමයි අපි අති අන්තිම දවසනේ මේ අද ජීවත් වෙන්නේ. අද රාත්‍රිය 12න් පස්සේ මැරෙනවා. එහෙනම් කවදාවත් නිවන පූර්ණ කරගන්න වෙන්නේ නැහැනේ. ඒක නිසා පින්වදින මේ මෝඩ වැඩ පිළිවෙලට අපි එකතු වෙන්න හොඳ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න පුළුවන් තරම් පින්වදින කාලය ඉදිරි කරගන්න. පුළුවන් තරම්. තව කෙනෙක්ගේ කතා කරනවා කියලා කියන්නේ පින්වදින එතන නිවන නැහැ. මොකද කවදාකවත් පින්වදින දහමක් කතා වෙන්නේ නැහැ. කතා වෙන්නේ මොකක් හරි වල්පලයක් තමයි. ඒක නිසා හොඳම ක්‍රමය තමයි සිංහසනේ ආව ආරාමෙට අතනින් අතුල් වෙනකොටම අදිස්ථාන කරන්න. දැන් මේ සමහර ස්වාමීන් වහන්සේලාට මම කෙලින්ම කියලා තියෙනවා දවසකට කතා අනවශ්‍ය විදිහට කතා කරන වචන ගාන ගණනලා ලියලා මට පෙන්නන්න ඕනේ. තමන්ටවත් අනුන්ටවත් යහපතක් නොවන වචනයක් කතා කළා නම් එහෙම මේ වචනේ කතා කරන වෙලාවේ මේ වචන ගාන ගයින්න ඕනේ. ජනලිවරලා ඒක පොතේ ලියන්න ඕනේ. එහෙනම් සතියකට සැරයක් මම මුණ ගැහෙන වෙලාවදී ඇවිල්ලා මට පෙන්වන්න ඕනේ ඒවා. අනවශ්‍ය විදිහට කතා කරපුවා. ආර්ය තෘෂ්ණීම් භූත භාවයේ තමයි තියෙන්නේ වැදගත්. මොකද හොඳට මතක තියාගන්න තියෙන්නේ මේ දහම් මානසිකාරයේ වෙන්න ඕනේ නිවන සාක්ෂාත් වෙන්න. ජිරව් වගේ වෙන්න බෑ. ගිරව වුණා කියලා හැම එතන නිවන නැහැ. ඒක නිසා හැමෝම උත්සාහ කරන්න ඕනේ අන්නේ කාරණාව දෙසා. ඉතින් අද පටන් අපි නීතියක් දාලා තියෙන මේ ආරාමේ අනවශ්‍ය දේවල් කතා කරන්න බෑ කාටවත්. කවුරුත් ගැන විවේචන කරන්න බෑ ආරාමය ඇතුලේ. හුදෙක්ම කියනවා නම් කියන්නේ කොටින්ම කියනවා නම් මැක්ක හලන්න එපා ආරාමේ. මැක්ක හලන්න මොන්නම් පින්වදින ආයෙ එන්න එපා. සර වැඩි නේද? වැරද්දක් නේද ඒක? ඒකනම් හදාගන්න මම කැමති නැහැ. මොකද හේතුව පින්වදින හුදී ජනයාගේ පහන් සංවේගයේ පිණිසයි. මේවා කියන්නේ. එහෙනම් කිසිවෙක් ගැන හොයන්න යන්න එපා. අහන්න යන්න එපා. අතන මොකද අරගොල්ලෝ අර කරන්නේ කියලා. අහන්න ඕනේ. අහන්න එපා වෙන්නේ. වැඩ නැහැ නේ. නොසුසු දෙයක් නම් කරන්නේ. අහන්න එපාද? අහන්න ඕනේ. කාටද කියලා කියන්න ඕනේ? ඒක ගුරුවරයාට. එහෙම නැත්නම් ඒ අයට. ඒක කියනකොට short and sweet. මතකයි? short විතර නෙමෙයි. short and sweet. බොහොම ආදරෙන් කියන්න. අර තරුණ ළමයි පිරිසක් මොකක් හරි දෙයක් කර කර ඉන්නවා කියලා. වයසක කෙනෙක් ඕක දකිනවා. මොකද්ද කියලා කියන්න ඕනේ? පුතේ. ලස්සන වචන තියෙන සිංහලද? අපි ආරේන සිංහලයනේ සිංහලද? අපිකා තියෙනවනේ සිංහලද ලස්සන වචන. අපේ වැඩිහිටිය අපිට කවදාකවත් නම කියලා කතා කරලා නැහැ නේද? මගේ ජීවිතේට කවදාකවත් අම්මගෙන් තාත්තගෙන් මම නම අහගෙන නැහැ. මම කවදාකවත් නම කියලා කතා කරලා නැහැ අම්මා තාත්තා දෙන්න. අක්කට අයියටවත් නම කියලා කතා කරන්න ඇහිලා නැහැ. අපිට හරි නුහුරුයි පින්වදිනේ වැඩිහිටියෙක් නම කියලා කතා කරන්නේ. අපිට හම්බෙච්ච ගුරුවරුත් ගොඩාක් නම කියලා නෙමෙයි කතා කරන්නේ. මොකද මේකෙන් නම කියන්න දෙයක් නැහැ. අපේ සීහෙල බසේ ලස්සන වචන තියෙනවා. ලගන්නාසුළු වචන. ඒ වචන කතා කරනවා. දැන් ඔබගේ දරුවට ඔබ නම දාලා තියෙනවනේ. එක එක නම් දාලා තියෙන. දැන් කාන්තාවට මැනික්, සුදු මැනික්, චූටි මැනික්. ඔයගේ නම් දාලා තියෙනවනේ. ඔබගේ අම්මලා තාත්තලා ඔබට එහෙමනේ කතා කරන්නේ. පිට රටවල වල තමයි පින්විතු නම කියලා කතා කරන්නේ. ඉතින් ඒකේ පිට රටවල හැටි. මේ වගේ ලගන්නාසුළු දේවල් තියෙනවා. පුතේ කියලා කතා කරන එක හැමෝම කැමති. කැමති නැද්ද? වැඩිහිටියෙක් ඇවිල්ලා හැමෝම කතා කළොත් එහෙම පුතේ කියලා. නේ අමුතු සෙනෙහසක් හැදෙන්නේ නැද්ද එයාල ගැන? හොඳයි කියලා හිතෙන්නේ නැද්ද අරමුදන මේකෙන්? ඉතින් ඒක නිසා පින්විතුනේ කියලා පුතේ දුවේ ওই වචන පාවිච්චි කරන පුතේ ඔය කරන වැඩේ ඇත්තට සුදුසු නෑ නේද පුතේ? ආරාමයකට ඇවිදින්න ඔහම ඔයගොල්ලෝ කතා කරන එක සුදුසු නෑ නේද? මේ මහුවනම් එහෙම අනේ පලනා කිච්චි ගියයිද? එහෙම කියන්නේ උන් මෙහෙට ආවොත් එහෙම පින්වදෙන ඉතින් පොලිසියට කතා කරනවනේ අපි ගහලපන්නන්න කියලා. බල්ලුන්ට එලවල දාන්නේ කේ පින්වදෙන? බල්ලුන්ට හපන් එවුන් ආවොත් එහෙම. එහෙම කවුරුත් කියන්නේ නැහැ මේකද? මොකද හැමෝම ලගන්නාසුළු හිත තියෙන පිරිස් මං එන්න කියලා තියෙන අනිත් අය එන්න එපා මෙහෙ. තමන්ගේ වදින හුලම් පොදකින්වත් තව කෙනෙකුට හිඟි හිංසාවක් කරන්න කැමති නැති අය මෙහෙ එන්න ඕනේ. එහෙමයි ඉන්නේ. ඒක නිසා ඔබ බය නැතුව එහෙම අවවාද කරන්න. ඒ හැරෙන්න සිංහදෙනි අනිත් අර මොනවද දන්නේ කතා වෙන්නේ. ඒව හොයන්න එපා. වැඩක් නැහැ නේ? තව කෙනෙක්ගෙන් ගිහිල්ලා අහන්න එපා. අර මොකද රතන අර කරන්නේ? ඒකෙන් බින්දුවෙන් ඔබ කරන්නේ ඔබගේ කාලයත් නාස්ති කරගෙන තව කෙනෙක්ගේ කාලෙත් නාස්ති කර ගන්නවා. අපි බින්දුවෙන් විනය නීති කැඩෙන්න වැඩ කරන්නේ නැහැ මෙතන. ඔබ දැකලා ඇති ස්වාමින් වහන්සේ නමක් කාන්තාව පිරිසකට කතා කරනවා නම් එහෙම තව එක පොඩි ස්වාමීන් වහන්සේ නමක් හෝ තව අනගාධික මහත්යෙක් හරි තියාගෙන තමයි කතා කරන්නේ. එහෙම බැරි හරි අමතකුනොත් එහෙම අපි තරේ අවවාද කරනවා. මොකද උන්වහන්සේට ඇවත් වෙනවා ඒක. ඉතින් අපි ඇවත් කඩන්නේ කවදාවත් තථාගතයන් වහන්සේගේ. කරන්න උපරිමෙන් ඇවත් රකින්න අපි ඉන්නේ. ඇවත් වෙන නොදී බග බලා ගන්නවා. එක්තරා දවසක සිංහද ස්වාමීන් වහන්සේලා දෙනම ඔය අනගාරිකාවන් වෙන්න බලාගෙන ඉන්න එක මහත්මියක් වු ඉන්ටර්විව් කළා. මේ ධර්මශාලාවේ මෙතන මෙන්න මෙතන ඩෙස්ක් එකක් තියලා ස්වාමින් වහන්සේලා දෙනමක් මේ පැත්තේ ඉන්නවා. ඉන්ටර්විව් එකක් කරනකොට අම්මට එන්න කියන්නේ බෑනේ. ඒ දන්නව නේද හැමෝම? ඉන්ටර්විව් එකක් කරන්නේ තනියෙන්නේ. ඉතින් ඒ ගෑනු දරුවා ඉන්නවා. අනිත් පැත්තේ දාන්න සූදානම් වෙනවා. තව කට්ටියක් අරේ මේ ඉන්නවා. ඉතින් ආපු කෙනෙක් තවත් හිටපු කෙනෙක්ගෙන් අහනවලු. අර මොකද රතන වෙන්නේ? මම මේ කියන්නේ තේරෙන්නේ නැද්ද? මං දැන් බල්ලොන්ට ඉන්න දෙන්නේ නැතුව පන්නනවා නะ. දැන් ඔබ මට කියන්න. ඒ අහපු කෙනාට මොකද්ද කරන්න? හරිනම්. නැත් එහෙම පන්නන්නේ නැහැ. ඔය තේරෙනවනේ යමක් කියලා දුන්නහම. මං කියන්නේ තේරෙන්නේ නැද්ද? ඉතින් විනය නීති කඩ කිරීමකුත් නෙමෙයි නะ. එක හාමුදුරුව කෙනෙක් තව ගෑන ළමෙක්ගේ කතා හිටිය මොකද ගන්න ඕන? අන්න ගිහලා කෙලිම ගුරුවරයාට කියන් තියෙන ස්වාමීන් වහන්සේ සාසනෙ නොගැලපෙන දෙයක් තියෙනවා නැතන. ඒක නම් වෙන්න දෙන්න එපා. ඒස් මුදුනේම් පිළිගන්නේ. යවන අතන වෙන්නේ එහෙම එකක් නෙමෙයි නේද? එතන එනවා. මොකද්ද ඒතන වෙන්නේ? මම මේ කියන්නේ මෙන්න මේ වගේ දේවල්. එක උදාහරණයක් මම මේ කියුවේ. එන්නේ මේ වගේ දේවල් වෙන්නේ ඉතින් වෙන්න දෙන්න එපා ඔබතුනේ. හා අත උස්සන්න දැන්. කරපු කෙනාද? නෑ. ඒ වගේ කෙනෙක් වෙන්න කැමතියි. මන් නම් හිඟන්නේ අත දාගන්න මෙහෙම. පුළුවන් නම් පොළොව අතට ඔබන අත. අත විතර නේ මම ඇස් දෙකක් තියා ගන්නවා හිඟන්නේ තුනෝ දෙකින් කියලා. ඔබට දැනෙන්නේ නැද්ද හිඟන්නේ මේ මහා පහත් ගති කියලා? මම ඔබෙන් අහන්නේ ඔබගේ ස්වභාවයෙන් මට කියන්නේ මට දැනෙන ස්වභාවය නේ මේ මහා පුදුම පහත් ගති. අනුගෙදයක් හොයනවා කියන එක. ඒක සාමාන්‍යයෙන් වැඩගත් මිනිස්සු කරන්නේ නැති දෙයක්. ඒක තමයි මම බදාදා කිව්වේ ඔබට. ඒක කරන්න එපා කියලා. ඉතින් මෙතනින් එහාට අපි ඒක කරන්නේ නැහැ. එහෙම නේද හැමෝම? ඒ කියන්නේ වෙනදෙනි මට මේ ධර්මාසනයේට එන්න ප්‍රසාදයක් ඇති කරලා තියන්න. දවසක මට මේ ධර්මාසනයේට වඩින එක අප්‍රසාද වුණොත් එහෙම තියෙනද? ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමටයි මම වැඩෙන්නේ. එහෙම කරගන්න එපා. මම ඔබෙන් අරිහතුන් වහන්සේලා ඉල්ලනෝ නෙමෙයි මේ. මම ඉල්ලන්නේ ඩීසන් මිනිස්සු. හරි නේද? අපි එදා ඉඳලා අසුරු කරේ ඩීසන් මිනිස්සුන්. කතිපුකාරයන්වත් අසුරු කළා අපි නේද? මත් ප්‍රියතාවකින් නෙමෙයි අසුරු කරන්න ඕන නිසා. නැත්නම් අපි ගොඩක් ප්‍රිය කළේ ඩීසන් මිනිස්සුන්ට. එහෙනම් මම ඔබට කියන්නේ නේද? බොහොම ඔව් හැමෝම එහෙමයි. පොඩි පොඩි අඩුපාඩු ගන් එහෙම තියනවා නම් ඒව ඉතින් හදාගෙන කටයුතු කරන්න. එහෙනම් මේ අවවාද සම්බන්ධ ඔය ටික ඔන්න කිව්වා. දැන් අනිත් එක පින්වදනි මම විශ්වාස කරනවා ඔබ අවවාද පිළිගන්න කැමති අය කියලා. ඒක නිසායි අවවාද කරන්නේ. අවවාද එපා නම් ඔබට කියන්න තියෙන මොකද්ද? ස්වාමීන් අවවාද එපා. අපිට බණ දෙන්න බණ. එහෙම කියනවා නම් පින්වදනි අපිට කරන් තියෙන ගත්ත ත්‍රිපිටකය පෙරලා ගත්තා. කියවගෙන 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 ගියා. ඉතින් අපිට තියෙන ශාමාර දැනුමක් නේ අද ගත්තේ. ඊට කන්දක් අර තියාගෙන යනවා. වැඩක් ඇයිද? නෑ. ඒක නිසා පින්වදනේ මේ ගන්න අවවාද ඔක්කොම පිළිපදින්න ගත්තොත් ඔබතුලින් මහා අමුතු මිනිසෙක් බිහි වෙයි පින්වදනේ. මේ සමාජයට හිතාගන්න බැරි වෙයි ඔබ කවුද කියලා. ඔබ පාරක යනකොට පින්වදනේ දිව්‍ය බ්‍රහ්මාදී පිරි සාදුකාරතියයි ඔබව දැක දැක. චිත්ත ගහවදි තුමා එහෙම වින්දුනේ. තවත් නගරයකට ගියොත් එහෙම කාන්දම වගේලු මිනිස්සු ඇදිලා එනවලු චිත්ත ගහවදි තුමා ගාව. අනාගාමි උත්තමේ මිනිස්සු ඇදිලා එනවලු වින්දුනේ. ඇදිලා ඇවිදින්න පුදුම්ම සැලකිලි සත්කාර සම්මානලු කරන්නේ චිත්ත ගහවදි තුමා. මම ඔබට ආරාධනා කරන්නේ පැවිද්දට එන්න බැරි වෙන්න පුළුවන්. පැවිද්දට එන්න බැරි වුණාට මේකදී හොඳ මිනිස්සෙක් වෙන්න බැරි නෑ නේ කාටවත්. මොකද අපි මේ කරන වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් තියෙනව නේද නැද්ද? මම ඒක කියන්නේ මේ YouTube එකෙන් බණ අහනවා නෙමෙයි. අපිත් කැපකිරීමක් කරනවා, ඔබත් කැපකිරීමක් කරනවා. අපි දෙගොල්ලම කැපකිරීමක් කරලා තියෙද්දි පින්වතුනි අනිවාර්යයෙන්ම මේකේ අපිට ප්‍රතිඵලයක් තියෙනවා. එතකොට ඔබ හැම කෙනාම පින්වතුනි දහම් දැනුමට අමතරව දෙයක් ලැබලා තියෙනවානේ. මොකද දහම් දැනුම කියන්නේ මේ ශාසනයේ බිඳුව. දහම් දැනුම තියාගෙන මේක වඩන්නේ නැති අයට ගොපල්ල කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. අනුන්ගේ හරක් බලාගන්න ගොපල්ලෙක් කියලා. එහෙනම් අපි හැමෝටම පින්වතුනි මෙතනින් අපි බලාපොරොත්තු වෙන දේ අපි කොහොම හරි ඇචීව් කරගන්න ඕනේ. කොහොම හරි ඒක අපි සාක්ෂාත් කරගන්න ඕනේ. ඉතින් ඒක අපි මුලින් ඉඳලා හරි පටන් ගමු මේක. දැන් අපි ගිය පාර වැරදි වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඔබ දහම් දැනුම එකතු කරගෙන එකතු කරගෙන ගියා. ඒක ගිහිල්ලා වෙන දේ අන්තිමට බලලා හැරිලා බැලින්නම් ඔබේ ගති එකක්වත් වෙනස් වෙලා නැහැ. තමයි එහෙම වෙන්න පුළුවන්. එහෙනම් දැන් අපි ආයේ මොකද්ද කරන්න ඕනේ? ලැජ්ජ වෙන්න ඕනේ නැද? නැහැ පින්වතනේ. අපිට යමක් වැරදුනා නම් පින්වතනේ ඒ වැරදිච්ච එකම තමයි හොඳ. මොදේ මේක වැරදුනාට පස්සේ පින්වතුනි අපි ආයේ කවදාවත් ඒක කරන්නේ නැහැ. මොකද අපි දන්නවනේ ඒක වැරදි කියලා. අපිට ඒක අත්දැකීමක් ජීවිතේ හම්බෙච්ච. එහෙනම් ඔබ දහම් දැනුම එකතු කරගෙන ගියා නම් පින්වතුනි ඔබ තුලින් ඒක හැදුනේ නැත්නම් ඔබ තුලින් අර සුන්දර මනින නිසා බිහි වුනේ නැත්නම් අපි ආපහු හැරෙමු වෙනද? හැරිලායි මුලින් ඉඳලා යන්න. මම ඔබට මුලින් ඉඳලායි බණ කියන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මම මේ කරන්නේ පිටින් මේ බණ කියනව නෙමෙයි. හොඳට තේරුම් ගන්න. මං සල්ලි කීයක් ගන්නද ඔබගෙන් බණ කියන්න. ඔබ දන්නවනේ පිටින් හොඳට පොළොන්නරුත් ගියේ බණ කියන්න මේ 7-5ක් ගන්නද? ඔබම මේකට පෙට්‍රල් ගහුවේ මතකද? ඒ කාලේ. මේ අපේ දායකයෝ පෙට්‍රල් ගහන්නේ ඩීසල් ගහන්නේ වාහන වලට පිටින් අපි වඩින. ඒ පන්සල් වලින් ඩීසල් වලට වියදමක්වත් අරගෙන නැහැ කවදාවත්. මිනිස්සු පූජා කරනේ ඔක්කොම ඒ ස්වාමීන් වහන්සේට දීලා. ඒ ශාසනේ නෙමෙයි මෙහෙන් දීපත් එකයි. එහෙන් දීපත් එකයි. ඒකම ශාසනේ නේ. ශාසනේ කොහේ හරි තැනක් දිනු වෙනවා. එහෙනම් පින්වතුනි අපිත් යම බලාපොරොත්තු වෙනවා. ඒ මොකද්ද? ඉතින් මේ බණ ටික අහගන්න මිනිස්සු මේක අහගෙන ඉන්නලා මොන හරි දෙයක් ජීවිතේට කරගනී කියලා. ඒක නිසා පින්වතුනි ඉතින් අපි මේ වැඩසටහන දැන් මම ඉස්සරහට මම අපේ සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලාට මේ ගැන සඳහන් කළා. උන්වහන්සේලා අනි සමස්ත සියලු ස්වාමීන් වහන්සේලා නියෝජනය කරමි. උන්වහන්සේලා බොහෝම එකඟතාවයේ පළ කළා ඒ කටයුතු උදෙසා. මම ඒක දැන් ඔබට අනවුන්ස් කරන්න. අවුරුදු 60ට වැඩිය අතෝසන් තේගදනේ. හොඳයි. දැන් ඉදිරි දවසක ඉඳලා අපි අවුරුදු 60ට වැඩි අය සඳහා වෙනම වැඩසටහනක් පටන් ගන්නවා. ඒක නම් තාම හරියටම සාකච්ඡා කළේ නැහැ. වැඩසටහන මොකද්ද කියන එක. මොකද පින්වතුනි අපි අද පොළවේ පය ගහලා ඉන්නේ ඔබ සරු කරපු පොළවේ. ඒක නිසා පින්වතුනි ස්වභාවිකව මරණයක් සිද්ධ වුණොත් දවසක පින්වතුනි කලින් ඉන්නේ ඔබ. ඔබට ටිකක් නිින්ද යනවා. ඔබ ඇඟ ටිකක් අමාරුවෙන් දරාගෙන ඉන්නේ. කොන්දේ අමාරු ඇති, කකුල් කැක්කුම් ඇති. සමහරට පිරිසක් ලොකු පිරිසක් එක්ක ඉඳලා එකට ඉඳගෙන බණ අහනකොට ටිකක් තේරෙන ගතිය අඩු ඇති. අද මෙච්චර කාලා අපි තරුණ තරුණියන්ට පළවෙනි තැන දුන්නනේ. නැවත අපි සාකච්ඡා කළා පින්වතුනි. ජේෂ්ඨ පුරවැසියන් උදෙසා වෙනම පාඨමාලාවක් සකස් කරන්න. හැබැයි ඊළඟ සතියක ඉඳලා පින්වතුනි අපි සංගණනයක් ගන්නවා නිතර බණ අහන්න එන ජේෂ්ඨ පුරවැසියන් උදෙසා. මිසක් ඔබේ ගෙදර ඉන්න අම්මා තාත්තා ගැන නෙමෙයි මේ කියන්නේ. දහමට නිගා කර කර ගෙදර ඉන්න අම්මලා තාත්තලා ඕනේ තරම් ඇති බින්දෙන. ඒ අය ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ බින්දෙන මට මේක කොහොම හරි කරගන්න ඕනේ ස්වාමීනි කියලා. කොන්දට අත තියාගෙන මෙතනට එන අය ඉන්නවනේ පින්. බස් එකේ ගෑස්ටි ගෑස්ටි ඇවිදෙලි ඉරලා. එහෙම කරන අය ඉන්නවා. ඔබේ කවුරුහරි එන වාහනේ කියලා අනේ දුවේ මාවත් එක්ක යන්නකෝ කියලා. එහෙම එන අය ඉන්නවා. ආන් AI උදෙසා ජේෂ්ඨ පුරවැසියන්. උදේසා පින්තුනේ අපි ඉස්සරහට වැඩ මුලුව වැඩක් මොකක් හරි පටන් ගන්නවා. මොකද ඔබ ගොඩක් ෆ්‍රී එකේනේ ඉන්නේ ගෙදර. ඔබට කාලසටහනක් හදලා තියලා ඒ කාලසටහනට අනුව ඔබ මග වඩනවාද කියලා බලන්න. අපි එහෙම වැඩ පිළිවෙලක් සූදානම් කරනවා. ඒගා පින්තුනේ ඔබගේ හුස්ම පොද යන්න කලින් කොහොම හරි අල්ලලා අනිත් පැත්තට දාගන්න අපි උත්සාහ කරනවා හැමෝගෙම. පුංචි මෙවුන්ටත් මේක පටන් ගත්තද? තරුණ තරුණියන්ට කොහොමත් මේ වැඩ පිළිවෙල තිබුණා. පුංචි මයටත් පටන් ගත්තා. ඒ වගේම දැන් අපිට ඉතුරු වෙලා ඉන්න අර අය විතරයිනේ, අනිත් අය ඔක්කොටම දැන් වැඩේ වෙනවනේ. ඒ දෙයටත් අපි නොදුරු කාලෙදී එක පටන් ගන්නවා. ඒක නිසා ඔබගේ දෙමාපියෝ ඉන්නවනම් බෙන්විතර මේවට සම්බන්ධ කරන්න ඕනේ. දැන් දැන් ඒ අයට ආරාමයට ඇවිදිලා මේ බණ අහන වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්න කියලා කියන්න. මොකද ගෙදර ඉන්න අය වෙනම එකක් ඉන්න දෙන්නේ නැහැ බෙන්විතර. මොකද දහමට නිගා කරන එහෙම නම් ඉන්නේ. ඉතින් ඒක අය ගැලපෙන්නේ නැහැ අනිත් අයට. නමුත් මේ කොහොම හරි කරගන්න ඕනේ අවශ්‍යතාවය තියෙන පිරිස නම් ඉන්නේ බෙන්විතර. අන්නේ පිරිසට ඒ යහපත කරන්න. ගොඩක් දුරට බෙන්විතර අපි තනි තනියෙන් හරි ඒගොල්ලන්ට උදව් කරනවා මේ ගමන යන්න. මොකද බෙන්විතර ඔබ තරුණ කාලේ හදපු දේවල් තමයි අද අපි භුක්ති විඳින්නේ. ඔබ තරුණ කාලේ හිටවපු කොස් පැලෙන් තමයි පින්විතේ අද අපි කොස් කන්නේ. එහෙම නේද? තරුණ අය පිළිගන්න නේද ඒක? ඒ නිසා තරුණ අය සීල දෙනවා, ඒකට සහයෝගය දෙන්න ඕනේ. ඉතින් වැඩිහිටි සිපිරිස පුළුවන් තරම් ඒවට එතකොට සම්බන්ධ වෙලා කටයුතු කරන්න. පිනට දහමට කියන දෙක පුළුවන් තරම් නැඹුරු කළා. පිරිසෙන් අන්තිමයක් පින්විතිනේ රුක්ත දේවතාවෙක්වත් වෙන්න. සෝතාපන්න වී ගන්න බැරි වුණත් රුක්ත දේවතාවෙක් හරි කමන්නේ වෙන්න. ඒ වෙලාවෙලා පින්විතිනේ ඊට පස්සේ ආයෙ ආවිලා බන්ති කහලා සෝතාපන්න ඵලයේ පූර්ණේ කරගෙන මේකෙන් ප්‍රයෝජනෙ ගන්න. තත්ත්වෙට හදන්න තමයි පින්විතිනේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. ඔන්න ඕකට තමයි පින්විතිනේ සංඝ රැකවරණය කියලා කියන්නේ. ඉතින් මේ මහා සංඝයා වහන්සේලා ඔබ දකින්නේ අම්මල තාත්තල වගේ හැම කෙනාම සහෝදර සහෝදරිය වගේ දුවල පුතාල වගේ ওই මට්ටමින් දැකලා පින්විතිනේ ඔබට කරන්න පුළුවන් උපරිම දේ කරන්න. ස්වාමින් වහන්සේලා අනගාരിക අනගාരികා පිරි සීළු දෙනා මේකට එකඟ වෙලා කටයුතු කරાવી. මේක නිසා පින්විතිනේ අපිට පුළුවන් වෙයි මේ වැඩ පිළිවෙල කරන්න. ඉතින් මම ඒකයි කියන්නේ YouTube එකෙන් බණ අහන එකක් නිවන පූර්ණේ කරගන්න වැඩ කරන එක තව එකක්. දැන් ඔබට ඒක තේරිලා නැද්ද මේ? يعني YouTube එකේ මොකරි බණ ටිකක් අහනවා වැඩක් තියෙන වෙලාවට ඔය මොන හරි කුසියේ වැඩක් කරන වෙලාවට බණ ටිකක් දාගෙන බණ අහනවා. ඒකයි. මේ නිවන පූර්ණේ කිරීම උදෙසා කරන්න තියෙන යම් වැඩ පිළිවෙලක් තියෙනවා නම් ඒකයි අතට ලොකු වෙනසක් තියෙනව නේද? ගොඩක් මිනිසුන්ට වරදින තැන තමයි පින්විතනේ. මේගොල්ලෝ හිතනවා අරක විතරක් ඇහුවාම හරි කියලා. එහෙම හරියන්නේ නැහැ පින්විතනේ. මේ වැඩ පිළිවෙලක් තියෙනවා. මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙලා කටයුතු කරගන්නවා. ඒක නිසා මම තරයේ විශ්වාස කරනවා අපි හැමෝම ආවේ එක්තරා වැඩ පිළිවෙලකට පින්ද මිසක් නිකන් කාලේ නාස්ති කරලා යන්න නෙමෙයි. හැමෝටම කාලේ වටිනවා. ඒක නිසා අපි මේ වැඩ පිළිවෙලට අනුගත වෙලා අපි දිගටම මේක කරගෙන යමු. එතකොට මම හිතනවා දවසක පින්දසනේ අපිට පුළුවන් වෙයි ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා අපි කරපු ප්‍රාර්ථනා අදිස්ථාන ඔක්කොම තියෙනවනේ. ඉතින් ප්‍රාර්ථනාවකට විතරක් දෙයක් කරන්න බෑ පින්දසනේ. ඒක කරන්න ඕනේ. ඒ කරනකොට තමයි ඒක වෙන්නේ. මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කියමනක් තියෙනවා සිංහසෙන්. ඒ තමයි කරන්නෝ බිහි වෙන්නේ කිරීම තුලිනි. ඔබ හොඳට මතක තියාගන්න. කරන්නෝ බිහි වෙන්නේ කිරීම තුලිනි. වෙන ක්‍රමයක් එහෙම තියනවද කරන්නෝ බිහි වෙන්නේ? කරන්න නැතු තියනවද වෙන ක්‍රමයක්? නෑ. කරන්නෝ කියන අය බිහි වෙන්නේ පින්විතනේ කිරීම තුලින්. ඒක නිසා අපි හැමෝම ඒක එකඟ වෙලා අපි හැමෝම මේක පටන් ගමු. කවුරුත් වද වෙන්න එපා පින්විතනේ. මට දරුවෝ ඉන්නවනේ. වද වෙන්න එපා ඒ ගැන. තථාගතයන් වහන්සේ කොහෙද දේශනා කළා තියෙන්නේ දරුවෝ ඉන්න උන්ට නිවන් දකින්න බෑ කියලා. එහෙනම් දරුවෝ ඉන්නද බුදු වෙන්න බෑ. දරුවෙක් ඉන්න කෙනෙක් බුදුත් උන්නේ. නැද්ද? එහෙනම් දරුවෝ ඉන්නවා කියන එක එක්ස්කියුස් එකක් කරගන්න එපා පින්විතනේ. එහෙම ඕනේ නැහැ. දරුවන්ට අපිහවතක් කරගෙන තමන්ට අපිහවතක් කරගන්න පුළුවන්. දැන් ඉතින් තරුණියක අසහද බඳින උත්සාහ කරන්නත් එපා. ලයි ලයි. හරි හරි අන්න කියුණා අද නම් කියුණා. ඒ කැල නම් කොහොම හරි කට් කරගන්න ඕනේ. තව දරුවෙක් ඉන්නවා කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා. හරියට අවවාද අනුශාසන අරගෙන ඔබ මේක කරන්න පටන් ගත්තොත් වෙනින් දරුවා කියන එක ප්‍රශ්නයක් නැහැ. දරුවටත් යහපතක් වෙලා ඔබටත් යහපතක් වෙයි. ඒකයි ඔබ අදිස්ථාන කරගන්න එක මේක කාරණාවක්. ඒ තමයි ඔබගේ හැම ආයමකට අහුවෙච්ච එකක්ව සතර පායන්න යන්න දෙන්නේ නැහැ කියලා. එතනයි අදිස්ථානෙන් කටයුතු කරගමු. එහෙනම් පින්වතුනි දැන් එහෙනම් ඔබ අද ඉඳලා ඔබ ඔබව මොනිටර් කරගන්න. ඔබ ඔබ දිහා බලන් ඉන්න. ඔබ හැදෙනවද නැහැදෙනවද කියන එක පින්වතුනි ඔබ හොඳට බලන් ඉන්න. ඔබ වෛර කරනවා නම් ලෝක සත්‍යයට පින්වතුනි ඒක ලොකු වරදක් ලෙස ඔබ දකින්න. වසලයක් වෙන්න එපා. ඔබ ලෝක සත්‍යයට ඔබගේ අම්මව කෑලි කෑලි වලට කපලා මරපු මිනිස්සයට ඔබ වෛර කරනවා නම් පින්වතුනි ඔබ වසලයක්. එහෙන් ඔබට ගැලවෙන්න බෑ. ඔබ ලෝක සත්‍ය මේ කාට හරි වෛර කරනවා නම් පින්වතුනි ඒක වසල ගතියක්. ඒක ඔබ දැන් අමක් කරගන්න ඕනේ. ඒක නැති කරගන්න ඕනේ. එකපාරට නැති වෙන එකක් නෑ. නමුත් ඒක වරදක් ලෙස දැකලා ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඒ වරදට පින්වතුනි අවවාද ගන්න. ඔබට ලොකු උවමනාවක් තියෙන්න ඕනේ ඒ වරද අයින් කරගන්න තමන්ගේ ජීවිතෙන්. ඉතින් නැත්තම් මොකද්ද පින්වතුනි මේ අපි මේ කරන්නේ? ඔබ යනවා පින්වතුනි මහා පූජාවල් වලට යනවා. පහන් 84000යි විච්ච මල් ලක්ෂයයි වනමල් කෝටියයි. ඔබ පූජාවල්ට යනවා. ඒ හොම හොම හොඳ පූජා පින්වතුනි. ඔබගේ හැදිච්ච එකක් මට කියන්න. ඉතින් අන්තිමට පින්වතුනි සාසනයට ඇවිදින්න සාසනෙන් හොඳ මිනිහෙක්ව බිහි වෙලා නැත්නම් ඉතින් ශ්‍රේෂ්ඨෙක් බිහි වෙන්න තියෙන සාසනේ ඵල දරන්නේ නැහැ නේ. ඉතින් අන්තිමට අර මිනිස්සු කියනවා වගේ මේ අන්තිමට ඔක්කොම තීරණය කරයි මේ සම්බුද්ධ සාසනේ වන්දේ එකක් කියලා. ඒකෙන් මම ඔබට කියන්නේ පින්වතුනි ඔබ දිහා බලන් ඉන්න ඔබ හොඳට. මම මේ ඔබට අද්දුඩු ප්‍රත්‍යක්ෂ දේවල් කියන්නේ පින්වතුනි. අතෑරෙන්න අතෑරෙන්න පුදුමාකාර සනීපයක් තියෙන්නේ. අතෑරෙන්න පටන් ගන්න පස්සේ ඔබට ඒක තේරෙයි. ඒ දැනෙන චිත්තප්‍රීතිය මෙච්චරයි කියලා කියන්න බැරි තරම් පින්වතුනි. ඒක නිසා මම ඔබට කියන්නේ දෙන්නේ ඔබ දිහා බලලා ඔබගේ තියෙන දොස් වැරදි විදිහට දැකලා ලෙඩක් විදිහට දැකලා ඒකට ප්‍රතිකර්ම කරන්න. තරුණ දරුවෙක් ඇවිදලා කියන්න පුළුවන් ස්වාමීනි මට කෙල්ලෙක් ඉන්නවා මට ඒකව අතහැරගන්න බෑ. ඉතින් ඇවිල්ලා කියන්නේ මොකද? එයා ඒක ප්‍රශ්නයක් කියලා දැකලා පින්වතුනි. ඉතින් එහෙනම් පළවෙනිම දේ එයා දැකලානේ පින්වතුනි. එයා කොච්චර බුද්ධිමත් කෙනෙක්ද? තමයි එහෙලා අඳන්න පුළුවන්. වැළපෙන්න පුළුවන් මෙතන ඇවිදilla. නමුත් පින්වතුනි ඒක මෝඩකමක් නෙමෙයි නේ ඔය කරන එක මේ. නමුත් එයා මොකද එයා හරි බුද්ධිමත් කෙනෙක්. එයා දැකලා තියෙනවා යාට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔබ තවදක්ක දැක්කේ නැහැ නේද? ඔබගේ දරුවට ආදරේ නේද ගොඩක්? ඉතින් ඔබගේ දරුවට ඔබ ගොඩක් ආදරේ කියන එක වැරද්දක් විදිහට දැක්කේ නැහැ නේද? ඉතින් ඒක සමාජයේ වැරද්දක් නෙමෙයිනේ. සමාජයේ වැරද්දක් නෙමෙයි උනාට පිටුනේ සබාධහමඩ ඔබ වැරද්දක් නෙමෙයිද? වැරද්දක්. ඔබ මරලොත් එහෙම පෙරේතයක්. එහෙනම් වැරද්දන්නේ? දරුවට මහා ආදරෙන් බැඳිලා ඉන්න අම්මා කෙනෙක් ලෝභදාහගතවනේ ජීවත් වෙන්න පිටුනේ. ඉතින් ලෝභදාහගතව ජීවත් වෙන්නේ ලෝභ මූලයෙන් මරලොත් එහෙම මොකද වෙන්නේ? ඉතින් පෙරේතෙක් කියලා උපදිනවා. එහෙනම් ළමයා ගවටම වෙලා ඉන්නවා. ඉතින් පෙරේතෙක් වෙලා ඉපදුනේ පිටුනේ කලේ වැරද්දක් නිසා නෙමෙයිද? නමුත් ලෝක සම්මතයේ එහෙම පිළිගන්නේ නැහැ නේ. එහෙනම් පින්වතුනි තමන් කාට හරි බැඳිලා ඉන්නවා නම් අන්න ඒක වැරද්දක් විදිහට දැකලා උත්සාහ කරන්නේ මොකද්ද? උඹ ඵලයන් පුතේ ගෙදරින් ඒකද? ඈ මම උඹට බැඳිලා ඉන්නේ ඵලයන් ගෙදරින් ඒකද කරන්න ඕනේ? නෑ නේද? ඒක නෙමෙයි ප්‍රශ්නේ. හරියට දැකලා පින්වතුනි අපි ඒකට උත්තරේ හොයන්න පටන් ගන්න. එන හැමතිස්සෙම පින්වතුනි ඔබගේ ප්‍රශ්න ඔබ දකින්න ඔබ මොනව හරි දෙකට ගැටෙනවා නම් පින්වතුනි ඒව දකින්න ඔබ ඒව හොඳට දැකලා ඉවරලා ඊට පස්සේ පින්වතුනි ඒව සටහන් කරගන්න. ඔබට පොතක් තියෙනව නේද හැමෝටම? ඔබගේ ජීවිත පොත දැන් හොඳට බලන්න පින්වතුනි. දැන් මේ අපි මේ යන්නේ යුනිවර්සිටි එකක් රන් කරන්න මේ ඉස්සරහට මම මේ කියනවා පින්වතුනි සංගණනයක් කරලා ඉවරලා එක එක කෙනාට වෙන වෙනම ෆයිල් එකක් ඕපන් කරන්න කියලා මේ ආරාමෙට එන යන 100ක් ආව නම් ඇතිනේ 100ක් හරි හදා ගන්න පුළුවන් වුණොත් ඇදින්නේ පින්වතුනි ලක්ෂයක් ඇවිල්ලා එකෙක්ව හැදෙන්නේ නැතුණාට එක එක්කෙනාට වෙන වෙනම තව ඉස්සරහට දැම්ම නෙමෙයි. තව ස්වාමීන් වහන්සේලා ගන්න වැඩි වෙන්නේ නැහැ නේද? මදිනේ ඉන්නද ගන්න. ස්වාමීන් වහන්සේලා 100ක් හැමාරක් ඉන්න කාලේ දැන් අපිට පුළුවන් මේ වෙනදනේ. ඔබ ඔබ ගැන ඉන්ඩිවිජුවලි බලන්න. අපි එහෙම කරනවා පින්ද. අපිට කරන්න පුළුවන් උත්තරේ මේ සම්බුද්ධ ශාසනයේ ලොකුම 16 වෙන්නයි මට ඕනේ. හැම තප්පරයක්ම සම්බුද්ධ ශාසනයේ වෙනුවෙන් දෙන්න. හැම තප්පරයක්ම සම්බුද්ධ ශාසනයේ කර තියාගෙන කටයුතු කරන්න. සම්බුද්ධ ශාසනය කියන්නේ මේ ධර්මශාලාව එහෙම නෙමෙයි මද්ද තියා. බුදු ගේත් නෙමෙයි. සම්බුද්ධ ශාසනය කියලා කිව්වොත් ඔබ අඳිනකොට කියන්නේ සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපන. කාගේද? කාගේද? කාගේද කියලා එකක් ලෝකේ නැහැ නේද? එහෙනම් හැමෝගෙම එහෙනම් කොතනක හරි දමනීය නොකරපු සිත් පරම්පරාවක් යනවා නම් මොකද කරන්න ඕනේ? ඒක දමනීය කරන්න ඕනේ. ඒක තමයි සම්බුද්ධ ශාසනයේ 16ට තියෙන වගකීම. කාගේද? හ? කාගේද? කාගේද නෙමෙයි බිගදනේ. සම්බුද්ධ ශාසනයේ 16ගේ තියෙන වටිනකම නැත්තම් එයාට තියෙන කටයුත්ත තමයි බිගදනේ. කොතනක හරි තැනක දමනීය නොකරපු සිත් පරම්පරාවක් යනවා නම් මම කරන්න ඕනේ දෙයක්. ඒක දමණයට කටයුතු කරන්නේ මෙත්තා සහගතව, එහෙම නැත්නම් කරුණා සහගතව, එහෙම නැත්නම් මුදුතා සහගතව. බැරිම නම් උපේක්ෂාවට පත් වෙලා නිකන් ඉන්න. මට කරන්න පුළුවන් උපරිමේ තමයි මම ඒක මම කරන උපරිමේ. තාම මේ උපරිමේතාවේ නැහැ. මේ ඇයිද ලෙවල් බෙස්ට්. දැනට කරන්න පුළුවන් උපරිමේ මේ ඇයිද තියෙන්නේ. දවසින් දවස මමත් උපරිමයට යන්න තමයි හදන්නේ සිංහදේ. මගෙන් වෙන්න ඕනේ සියලු යුතුයකම් සියල්ල නොපිරෙලා ඉටු කරන්න. මම දන්නවා මට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා පින්වදෙනි මොකද්ද? පඩිය. සම්බුද්ධ ශාසනයෙන් මම කරන දේ තුලින් මට පඩිය හම්බ වෙනවා අනිවාර්යයෙන්ම. ඒ ගැන මට සැකයක් නැහැ. හරි සිංහදේ කිසිම සිත් පරම්පරාවක් තියන්න හොඳ නැහැ දමනේ නොකරපු. කිසිම සිත් පරම්පරාවක් තියන්න හොඳ නැහැ පිංගදෙනි කුසලයේ නොවැඩෙන. කිසිම සිත් පරම්පරාවක් තියන්න හොඳ නැහැ පිංගදෙනි. පව් නොදුරලන. ඒ කියන්නේ පව් දුරලන්නේ නැති. සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනීය ක්‍රියාත්මක කරවන්න ඕන හැමතැනම. ඒක තමයි සම්බුදුරජාණන් වහන්සේලාගේ 16ට කරන්න තියෙන්නේ. පළවෙනි 16 ටිකට මොකද්ද කිව්වේ? පළවෙනි 1669 ට මොකද්ද කිව්වේ තථාගතයන් වහන්සේ? හ්ම්? චරද වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. ඒ ඉන්නේ මහා ශ්‍රේෂ්ඨයෝනේ පින්විතනේ සම්බුද්ධ සාධනේ දාසකම් කළේ එදා ඉඳලා. සේවකයෝ 16 කියන්නේ සේවකයාට. සේවකයා. එහෙනම් අන්නේ සේවය ඔබතුල පිහිටවන්න තමයි පින්විතනේ අපි කටයුතු කරන්නේ. ඉතින් මම ඒකයි කිව්වේ ඉදිරියේදී පින්විතනේ ඔබ සියලු දෙනා නම් මේ ෆයිල් එකක් ඕපන් කරලා ඔබගේ attendance පව මාක් කරයි. YouTube එකේ බණ අහනවා වගේ නෙමෙයි මේක මතක තියාගන්න. මම ඔබට එක වැඩක් කියන්නම් පුළුවන් නම් කරන්න. ඔබගේ තියෙන සියලු බුද්ධිය පාවිච්චි කළා වගේ නේද ඔබටත් පුළුවන් සම්බුද්ධ ශාසනයට දාසකම් කරන්න. ඔබ ඉගෙන ගත්ත මිනිස්සු එක එක ආකාරයේ දේවල්. මෙන්න මේ කියන එක පුළුවන් නම් කරන්න හැම කෙනාම. මම ඔබට දෙන්නම් හැම වෙලේම මාස 6ක්. මේක ප්‍රොජෙක්ට් එකක්. ඔබ අපි එකතු වෙලා කරන. මේ හොඳට ඔළුවට අරගෙන බලන්න මේක ඔබට කරන්න පුළුවන් නම් කරන්න නැත්නම් අතහැරලා දාන්න. මේ ප්‍රොජෙක්ට් එකේ නම තමයි මම සම්බුද්ධ ශාසනයේ දාසයා වෙමි. ප්‍රොජෙක්ට් එකේ නම. ඔබට කරන්න තියෙන්නේ මාස 6ක් ඇතුළත එක මිනිස්සෙක්ව කාව හරි මේ වලල් ඇතුළට ගේන්න. ඒක ඉවි ගෙල රොසලින් අක්කේ ඊළඟ දවසේ යන්න බණ ටිකක් අහ. නැත්නම් අර හන්දියේ මාළුල ඇල්ලගා වාඩ්ලයින් ජොංගයු කසිප්පු පැකට් එකකුයි බත් පැකට් එකකුයි දෙන්න යන්න. දේශපාලන රැලිය වලට යන්න. කසිප්පු විදුරයි බත් පැකට් එකයි. රැලිය පිරෙන දෙනක. එහෙම නෙමෙයි පින්සෙන්. මං කියන්නේ ඔබ දන්න ඥානේ සියල්ල පාවිච්චි කරලා එක්කෙනයින ඔබට හදන් දෙන්නේ. ඒ කෙනාව පින්සෙන් පෝෂණය කරන්න. මෙහෙන්කම් එන්න ඕනේ නැහැ. එක්කෙනෙක් 10කට කරන්න එපා මේක. 10කට කරගම ඔබ ඉවරයි. හයි. ඔබ කියන දේ අහන තුන්දෙනේ බිහි වෙච්ච ගම දැන් ඉතින් කවුද ගුරු හඳුරු? මං තමයි ගුරු හඳුරු දැන් ඉතින්. එහෙම විනාශ වෙනාට ඕනේ තරම් ඉන්නවා. එහෙනම් හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ දෙන්නේ මානෙ කියන එක තමයි දෙන දරුණුම ආයුධය. අපිව කපලා කෑලි කෑලි වලට විසි කරලා දාන. එක්කෙනෙක් ඔබ දිගින් දිගටම එයාව පෝෂණය කරා. ඒර මුලින්ම යාට කියලා පටන් ගන්න ඕනේ. අබරං අයියේ. දන්නවද හිත කොච්චර තියනවද කියලා? හ්ම්? මුලින්ම අවිධර්මෙන්ද පටන් ගන්න ඕනේ. නෑ පින්වතුනි. මුල ඉඳලා එයා වැරදි කරන කෙනෙක් වෙන්න පුළුවන්. සාමාන්‍ය පින්වතුනි මේ ගමේ දඩයක්කාරයා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ගමේ කසිපු මුදලාලි කිසි ප්‍රශ්නයක් නෑ සින්නට. මිනි මරණ හිරේ ගිහිල්ලා ඉල්ල ඉන්නේ. සමාවක් හම්බෙලා ඇවිල්ලා එළියට. කිසි ප්‍රශ්නයක් නෑ. එක්කෙනෙක්. ඔබ තෝරගන්න එක්කෙනෙක්ව. තෝරගෙන සින්නදනි මං මේ ඔබට කරන දෙයක් තියෙන්නේ. අන්න ඒක ඒ එක්කෙනාට කරන්න මාස 6ක් තිස්සේ. මාස 6 මදි නම් අවුරුද්දක් ගන්න. පිටින් ඔබ අවුරුද්දකට එක්කෙනෙක්ව ගොඩ දැම්මොත්. මෙතන ඉන්න 500ක් මිනිස්සු. අවුරුද්දකට ලංකාවෙන් 500 දෙනෙක් ගොඩ යනවා පිටින් තව. මේ කරන්නේ මොකද්ද? නරක මිනිස්සයා හොඳ මිනිස්සයා කිරීමත් හොඳ මිනිස්සයා ශ්‍රේෂ්ඨ මිනිස්සයා කිරීමත්. ඕක තමයි මේ ප්‍රොජෙක්ට් එකේ යන්න තියෙන්නේ. නරක මිනිස්සු හොඳ කරලා හොඳ මිනිස්සු ශ්‍රේෂ්ඨ කරනවා. ඒ කිව්වේ ගෙදරට ගෙන්නගෙන කන්න බොන දීලා ගෙදර නවතින්න දීලා අන්තිම දුවත් එක පැනලා ගියා කියන කතන්දර හදා එහෙම ඒව නෙමෙයි මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න මේවා. ඔබගේ බුද්ධිය හොඳට පාවිච්චි කරලා කටයුතු කරන්න. ටිකක් හොඳ වේගෙන එනකොට අනේ ෂෝක් කොළු පැටියා දැන් බලන්න හොඳට කියන දේ අහනවා නේද? එතනට එහෙම එන්න නෙමෙයි. එහෙම නැත්තම් දැන් නම් හරි විශ්වාසයි මගේ ගේ වුණත් බාර දීලා යන්න පුළුවන්. ගිහිල්ලා ඔයාර ගිහිල්ලා එනකොට ගේම සුද්ධ කරලා තිබුණොත් එහම ආඳුරුනේ යන්න ලෝගුන්ට කරන්න කියලා මට මෙහෙම වුණා. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. සම්බුද්ධ ශාසනයේ 16 වෙනවා කියලා කියන්නේ සිංහදෙනි. නරින්ද හුකුල් බාර දෙනවා කියන එක නෙමෙයි. පුළුවන් නම් මේක බලන්න හැම කෙනාම අදිස්ථාන කරගෙන. ඇහැරිලා ඉන්න අය. අදිස්ථාන කරගෙන සිංහදෙනි පුළුවන් නම් උත්සාහ කරන්න මාස 6ක් ඇතුළත එක්කෙනෙක්ව ගොඩ දාන්න. ඉතින් මේකට ගොඩාක් වින්දනේ ඔබට දැනුම ගොඩක් අවශ්‍යයි. ඉතින් ඔබ ජීවිතේ අරන් තියෙන දැනුමත් එක එකපාර දේවල් දෙන්න යන්නේ නැතු. ටික ටික මුලින්ම කරන්න ඕනේ හොඳම දේ තමයි තින්දනේ ඔබගේ හැසිරීම රටා තුලින් එයාව පැහැදෙන්න ඉදාරින එක. ඔබ කතා කරන විදිහ, ඔබ හැසිරෙන විදිහ, ඒ කියන්නේ ඔබගේ චරිත ලක්ෂණ තුලින් තින්දනේ ඔබට ඒ අයව ආකර්ෂණය කරගන්න. ඒක තමයි මුලින්ම වෙන්න ඕනේ. නැත ඔබ ගිහිල්ලා සිංහදෙනි සැඩපරුස වචනෙන් බැනලා මේ CD එක අතින අහපන් මාත් අහනවා. ඌ CD එක අතර ගත්තාම හිතේ වනේ වන හතුරු එක්ක මේක නම් අහන්න ඕනේ. මේක අහලාද කොයිද මූට මෙහෙම වෙලා තියෙන්නේ. ඒක තමයි ගොඩාක් වෙන්නේ සිංහදෙනි. CD ඔබ බෙදනවා තමයි. CD බෙදුවට සිංහදෙනි ඒවට ප්‍රාණයක් නැහැ. දැන් මේ මෙතන ඉන්න වෛද්‍යවරු එහෙම ඉන්නවා. ලොකෝ දැන් සමාජයක් ගොඩක් පිළිගන්න පිරිසෙ ඉන්නවා. ඒ අයට මම කියලා තියෙනවා විශේෂයෙන්. කියන වෛද්‍යවරු විතර නෙමෙයි ඉන්න විදුහල්පතිවරු ආදිවාසීන් ඉන්න පිරිසොල් මම කියලා තියෙනවා. ඔබගේ රෙපියුටේෂන් එක පාවිච්චි කරන්න. ඔබගේ කීර්ති නාමය පාවිච්චි කරන්න. තව කෙනෙකුට දහම දෙද්දී. එන ඔබගේ හැසිරීම රට. ඔබ ගැන මිනිස්සු කතා වෙන දේවල්. එතකොට පින්විතරි ඔබ වගේ කෙනෙක් CD එකක් දුන්නාට පස්සේ තව කෙනෙකුට. එයාට අහලා බලන්න හිතෙනවා. එයාගේ උගත්කම නිසා. උගත්තුත් අහනවනේ. අපිත් පොඩ්ඩක් අහලා බලන්න. දොස්තර මහත්තයාත් අහනවනේ. අපිත් අහලා බලන්න. අන්න එහෙම එකක් හිතෙනවා. ඒ එක පැත්ත. ප්‍රින්සිපල් සර් අහනවනේ. අපිත් අහලා බලන්න. අන්න එහෙම හිතන එක එක විදිහක් තියෙනවා. හැබැයි ඊටත් වඩා ගොඩක් වටින්නේ මොකද්ද? මේ ගිය පාර පොල් කඩන්න ආපු එක නෙමෙයිනේ බෝල මේ ඉන්නේ. ගිය පාරේ කම අති අදුකාරයෙක් වගේ ආපු එක නෙමෙයි. මේ බොහොම ඩීසන් නෙමෙයි මිනිස්සයාද? අන්නේ ගති පැවතුම් වලින් පින්විතනි අනිත් අය තේරුම් ගන්න ඕනේ ඔබ ගොඩක් වෙනස් කෙනෙක්. ඔබ වැසුරු කළොත් ලාභයක් මිසක් අලාභයක් වෙන්නේ නැහැ කියලා. අන්නේ එතනට පුළුවන් නම් ඔබව හදාගන්න. ඒක තමයි පළවෙනිම පියවර. ඊට පස්සේ ඔබට පුළුවන් පින්විතනි සම්බුද්ධ ශාසනයේ ඊළඟ සේවාව කරන්න. ඔබව දන්නවනේ පින්විතනි මම මෙතන වග වඩන්න නැත්නම් මම මෙතන බිස්නස් එකක් හිම කරනවා නම් ඔබ එනවද මෙතන? එනවද නැද්ද? එන්නේ නැහැ නේ කවදක් හරි. ඔය ඥාතිකමට එන්නේ මේ කවුරු? යහපතක් කරගන්න නේද? යහපතක් කරගන්න ඉන්නේ පින්විතනි. යහපතක් කළා දෙන්න පුළුවන් කියලා ඔබ දන්න නිසා නේද? නැත්නම් එන්නේ නැහැ. ඒ වගේ වෙනදෙනි ඔබගෙන් යහපතක් ගන්න ඉන්න කෙනාට හැමදෙස්සෙම ඔබ ආදර්ශවත් වෙන්න. හද දියා ගන්න. අවවාදයට වඩා ආදර්ශයයි උතුම් වෙන්නේ. ඔබ කෙනෙක්ව තෝරගන්න. මේකෙන් වෙනදෙනි මුලින්ම හැදෙන්නේ කවුද? සමහර. මේ ට්‍රික් එකක් මම කියන්නේ ඔබව හදා ගන්න වෙනදෙනි. ඔබගේ මානය ඔබට පාවිච්චි කරගන්න ඔබට හැදෙන්න. මොකද ඔබ දිහා බලන් ඉන්න කෙනෙක් ඉන්නකොට හැමදෙස්සෙම මොකද වෙන්නේ? දැන් දරුවෝ ඉස්සර සිගරට් බොන්නේ නැති අය ඉන්නේ හොන්දර. දරුවෝ ඉස්සර අරක්කු බොන්නේ නැති අය ඉන්නේ. තාත්තල ඉන්න සමහර අරක්කු සිගරට් බොන නමුත් දරුවෝ ඉස්සර නම් ඒක කරන්නේ කවුද? ඇයි? දරුවන්ට දෙන ගරුත්වයද? එහෙම නැහැ. දරුවෝ ඉස්සර එහෙම නොනි වෙන්න බැරි නිසා. මානේ පාවිච්චි කළ හැකි එකට. ඉතින් ඔබගේ ඔබට ඉන්නවා නම් ඔබ හිතාගෙන ඉන්නවා නම් එක්කෙනෙක් වින්දුතුල මම මෙන්න මේ කෙනාට පිහිට වෙන්න ඕනේ කියලා. එතකොට ඔබට කේන්තියක් ගියා. ඒ කේන්තිය යා කියලා අපි නෝනට බයින හොඳටම. ඒ බයින වෙලාව අර මනුස්සයා පහරේ යනවා. යනකොට මොකද වෙන්නේ? ඒ වෙලාවට හරි නතර කරනව නේද? ඇයි ඒ? නැත්තම් කොහොමද දැන් ගිහිල්ලා කියන්නේ මේ කේන්ති ගන්න ඕනේ? කොහොමද කියන්නේ? එතකොට ඔබටම ඔබවම හැදෙනවා පින්විතනි ඔබ තුලේ. එක්කෙනෙක් තෝරගන්න. කාව හරි. පොඩි දරුවෙක් වෙන්න පුළුවන්. ඉවසන්න ඕනේ හැබැයි හොඳටම මතක තියාගන්න. මේක නිකන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉවසන්න ඕනේ හොඳටම. දවසක් කරනවා දෙකක් කරනවා ඌ හරියන්නේ නැහැ හඳුරන්නේ මං අල්ල දැම වැඩි. එහෙම නැහැ. ඔබ තාත්තා වෙන්න ඕනේ සිංහල. ඔබ අම්මා වෙන්න ඕනේ. එයාගේ වැරදි ඉවසලා ටික 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 යාට අවවාද කළා. මාස 6ක් තියෙනවනේ. නැත්නම් අවුරුද්දක් තියෙනවා. අවුරුද්දක් ගන්න කමක් නැහැ. එක්කෙනෙක් හදන්න. ටික දෙන ඊට පස්සේ ඔබ ඒ හදපු ඔබගේ ගුරුකුලය දවසක පින්ගතනේ 300ක් හදයි. ඔබ දවසක පින්ගතනේ අපවත් වෙනකොට ඔබගේ ගුරුකුල යටතේ 300 දෙනෙක් හැදිලානේ. ඔබ හැදුවේ එක්කෙනාවයි. හොඳට කාලේ අරන් හදන්නේ. කාලේ ගැන හිතන්නේ නැසයි එදලා. ඇති වෙන්න කාලේ ගන්න. දෙන්න තියෙන අවවාද ටික ඔක්කොම එක දවසේ දීලා හරිනේ නම් ගලගෙන යන්න ඈ. එහෙම නෙමෙයි. චුට්ටි දෙයක් කියලා. ටික ටික ඔබට ආකර්ෂණය කරගෙන. මේක කළා බලන්න. තමගේ සේවකෙක් හරි කමන්නේ. එක්කෙනයි ඔබට ගොඩ දාන්න තියෙන. හැබැයි යාව හරියට ගොඩ දාන්න ඕනේ. ඔන්න හැමදෙනි හරි ඈ මේ මංගාලි මූ ආවා මේ කියලා මූ ඔන්න හැමදාම මේ හැමදුනේ ඒක නෙමෙයි කරන් තියෙන්නේ මේ ගෙදනේ ඔබට තියෙන්නේ එයාට මෙන්ටෝ කෙනෙක් වෙන්න ඒ කියන්නේ ළඟ ඉඳගෙන එයාට අවවාද කර කර අවවාද කර කර නැත්නම් කෝච්ලා කියලා කියන්නේ පුහුණු කරුවෝ ඉන්නේ පුහුණු කරුවෙක් වගේ වෙන්න මානසිකව පුහුණු කරන කෙනෙක් බවට පත් වෙන්න ඔබ ඒක හරියට කළොත් පින්වතුනි ඔබටත් එකෙන් ලොකු වැඩදායි දෙයක් වෙනවා මොකද හේතුව එයා කවදාකවත් ඔබව අමතක කරන්නේ නැහැ ඔබට හැමෝටම මතකයි නේද පින්වතුනි ඔබට මේ බණ දීපු කෙනා ඒක අමතක කරන්න බෑ නේද කවදාකවත් අනිත් වගේ පින්වතුනි ඔබට කවදා හරි ඔබ කාට හරි යහපතක් කළොත් ඒක නට අමතක වෙන්නේ නැහැ ඒක ලේසියෙන් විශේෂයෙන් මේ පැත්තේ යහපත කළහම මේ ලෝකේ අල්ලන පැත්ත නෙමෙයිනේ පින්වතුනි ලෝකේ අතාරින පැත්තනේ ඒ නිසා ඔබ එක්කෙනෙකුට යහපත කරා හරිනේ මේ කියන අවවාද පින්වතුනි ටික ටික ඒගොල්ලන්ට දෙන්න ඔක්කොම එකපාර අතහැරලා දාන්න නැතුව ටික ටික බලන්න ඔබට පුළුවන් කරන්න කළා බලමු හරි එහෙනම් තව කාරණාවක් කතා කරමු. දැන් මෙහෙදී අපිට තියෙන ප්‍රශ්නේ ගැන. මේ ඔක්කොම ප්‍රශ්න වෙන්න හේතුවක් තියෙනවනේ. අන්න මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් මේ වෙනකොට තියෙනවා ඔබට චතුරාර්ය සත්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති. ඒ පිංගුදින අපිට දුක දැනෙන්නේ. ඇයි අපිට දුක දැනෙන්නේ? ඕනේ නිසා. මං අහන්නේ අපිට දුක දැනෙන්නේ ඇයි? ඕනේ. නමුත් නැහනේ. ඔන්න ඕක නිසා දුක දැනෙන්නේ ඕනේ නමුත් නැහනේ අන්න ඒක නිසා තමයි පින්විතනි අපිට දුක දැනෙන්නේ එහෙනම් ඕනේ වෙච්ච දේ නැහනේ කියන තැනට එනකොට පින්විතනි අපිට දුක දැනෙනවා නම් වාව ගන්න බැරි තරම් මහ වේදනාකාරී නම් ඒ ස්වභාවය ඒකෙන් මිදෙන්න මොකද්ද අපි කරන්නේ ඒ වේදනාකාරී දුකෙන් මිදෙන්න මොකද කරන්නේ කතා කරන්න බය නැද්ද? අபிසංකාර කරනවා මොනව හරි කරනවා. අபிසංකාරයක් කරනවා. එතන මේ අபிසංකාරය කරන්න අපිට උදව් කරනවා කවුද? ඇහැයි රූපයයි උදව් කරනවා. කනයි ශබ්දයයි උදව් කරනවා. ඔය ආකාරයෙන් පින්වදනේ අභ්‍යන්තර බාහිර ආයතන අපිට උදව් කරනවා. මම කරගන්නද? මේ අபிසංකාරයේ වඩා ගන්න. එතන මේ අபிසංකාරයේ වඩා ගන්න ඒ අය අපිට උදව් කලේ නැත්තම් එහෙම පින්වදනේ ජීවිතේ කියන්නේ තනිකරම අපායක් බවට පත් වෙනවද නැද්ද? එහෙනම් හිඟඳුනේ මේ ලෝක සත්‍යයට ඇහැ කන නාසය දිව කය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අභ්‍යන්තර බාහිර ආයතන තිබිය යුතුද නැද්ද? තිබිය යුතුයි හිඟඳුනේ. එහෙනම් ඒවා තිබිය යුතුයි හිඟඳුනේ. ඒවා නිසා තමයි යන්තම් වෙ රැකිලා ඉන්නේ. ওই ଟିକ තිබ්බේ නැත්තම් එහෙම මොකද වෙන්නේ? හිතා ගන්න බැරි තරම් ජීවිතේ මහා අපායක් බවට පත් වෙනවා හිඟඳුනේ. එහෙනම් දැන් ඔබ හිතලා බලන්න පිංගතනි ඔබ ඔන්න ඔය මානසිකත්වයේ ඉන්නකොට ඒ කියන්නේ ඕනේ නමුත් නැහනේ ඒක නිසා දුකටපත් වෙලා ඔබ ඇහෙන් රූප බලල විරලා පිංගතනි ඒ දුකෙන් යන්තම් නිදහස් වෙනවා ඒ කියන්නේ ඒ කිව්ව පීඩාකාරී තත්ත්වෙන් යන්තම් මොහොතකට නිදහස් වෙනවා ඔන්න ඔහම තත්ත්වෙක ඉඳද්දි පිංගතනි කවුරු හරි ඔබට කිව්වොත් එහෙම ඔය ඇහ ගඳයි කැතයි පිළිකුලයි කියලා බලන්න කියලා සාර්ථකද අපි හිතමුකෝ ඕනේ නැහනේ ඒකින්ද ගිනි ඉතින් දැන් ඕනෝක ගිනි හින්දා කෙනෙක් ඇවිල්ලා කියනවා ඔය ඇහැ ගඳයි කැතයි පිළිකුලයි කියලා අයින් කරලා දා යහපතද වෙන්නේ මහා ගිනි ගොඩකට අද දාන්නේ නේද ඔය කියන්නේ පිහිටලා තිබ්බ ඇහැ විතරයි දැන් ඒකත් අයින් කරන්න කියන්නේ. එහෙනම් මේ දේ ඇහැ ගඳයි කතයි පිළිකුලයි කියලා අයින් කළා හරියනවද? එහෙම අයින් කළා හරියන්නේ නැහැ බින්දු අරක තියෙද්දි. හොඳට තේරුම් ගන්න සිංහතනි. අර කියපු කාරණාව තියෙද්දි ඒ කියන්නේ මේක ඕනේ නම් ඒක නැත්තම් ඕනේ වෙලා නැති වෙච්ච ගමන් මහ ගින්නක් නම් ඔය ගින්න නිවන්න උදව් කරන්නේ ඇහැයි රූපේ නම් ඔය දෙක නැති කරගෙන හරියනවද නැහැ. ඔබට මේ මල් වාස් එක ඕනේ නම් ඒක දැන් මෙතනනේ තියෙන ඔබ ගාව නැන්නේ. ඒක දුකයි නම් මේක පොලේ ගහලා හරියනවද? මොකද මේක නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? කොහොමදවත් නිදහස් වෙන්න බැරි වෙනා ඊට පස්සේ. එහෙනම් විගදලි මේ ඇහි නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇහ නිකන් අයින් කරන්න උත්සාහ කරන්න එපා. මෙතන ප්‍රශ්නේ තියෙන තැන හරියට දැනගන්න. දැනගෙන ඉවරලා විගදලි අන්නේ ඒකට උත්තරයක් හොයන්න. ඔක්කොටම කලින් ඇහැයි රූපයයි අයින් කරගන්න හදන්න ඕනේ. ඇහැයි රූපයයි අයින් කරගත්තා කියලා කවදාවත් යහපතක් වෙන්නේ නැහැ පින්වතුනි. මොකද හේතුව? ඕනේනේ. ඕනේ නම් පින්වතුනි. ඒක නැති වෙච්ච ගමන් ගිනි. එහෙනම් අර පරිබාහිරව තියෙන ඒව ගැන කතා කරලා වැඩක් නැහැ එතකන්. ඕනේ නිසා තමයි පින්වතුනි ඇහැ හම්බුනේ. නැත්නම් නිකන් ඇහැක් හම්බුණා නෙමෙයි. කොවල්ගේ කෝල්ගේ නෑනේ ඇයි ඈ ඉතින් ඒක ඕන්නේ නෑ නවත ඇහැ ඕනේ මොකද රූප බලන්න ඕනේ වෙච්ච නිසා පින්විතනේ ඔබට ඇහැක් හම්බුණා කවුද ඇහැ කියලා ඉල්ලගත්තේ මේ මැරෙන කිටිනකොට මේ මට ඇහැක් දාන්න දෙකක් දාන්න දෙකක් දාන්න හ්ම් එහෙම කිව්වද ඕඩර් කළා අදර පුරුතිරිට ගියලා ඕඩර් වතින් පහක් දාන්න මෙතනින් අටක් දාන්න කියලා ගියා. එහෙම ඕඩර් කළාද නැත්නම් මේකෙන්ද ඔබ ලැබුණා? ලැබුණා. මොකද මෙතන ඕනේනේ. ඉතින් ඕනේ නම් පින්විතනි ගැළවීම පිණිස යමක් තියෙන්න ඕනේ. රූප බලන්න ඕනේ. රූප බලන්න ඕනේ කෙනාට පින්විතනි රූප බලන්න බැරි වුණොත් එහෙම දුකයි. එකෙන් දුක මහා මහා 10ක් බවට ඒක හැරෙනවා විඳවනවා ඒ විඳවිල්ලෙන් අයින් වෙන්න තමයි පිටින් මේ ඇහත් තියෙන්නේ එහෙනම් ඔක්කොටම කලින් ඇහ ගඳයි කතයි පිළිකුලයි කියලා හරියන්නේ නෑ මේ ගඳයි කතයි පිළිකුලයි ඔක අයින් කරපන් දීපන් මට ඇහ කියලා කවුරු අරන් යනවා දැන් මොකද එහෙනම් ඔබ නිකම්ම හිතලා බලන්න ගඳ දැන් මෙහෙම හිතමුකෝ දැන් ඇහ ගඳයි කතයි පිළිකුලයි කියලා ඔබ වඩනවා කියලා හිතමුකෝ කාරී විදියට වඩනවා කියලා මේකේ සුදු ඉංග්‍රීසියාවක් තිනෝ කළු ඉංග්‍රීසියාවක් තිනෝ ඕක ඕජාවක් කරනවා අරමයි මේමයි කියලා වඩනවා කියලා අපි හිතමුකෝ මේ වඩන දැන් එපා වගේ එකක් නේද ඔය කියන්නේ එපා වගේ දෙයක් නේ ඔය කියන්නේ හා දැන් ලෝකේ මවපෙක් කෙනෙක් ඉන්නවා කියලා අපි හිතමුකෝ එයා ආවිල්ලා කියනවා ඔබට එපාද පුතේ හා දීයන්කෝක කියලා අරන් ගියොත් එහෙම ඔබ අඬනවද නැද්ද කෑ ගහනවද නැද්ද දීලා පළෝ කියනවද නැද්ද කියනවද නැද්ද කියනවා එහෙනම් පින්විතනි ඔබ බොරුවක් නෙගලා දින මෙච්චර වෙලා. ඉතින් බොරුවක් කළා කොහොමද හරියත් වෙන්නේ? ඔබ හොඳටම දන්නවා ඇහැ නැතුව ඔබට ඉන්න බෑ කියලා. එහෙම ඉඳද්දි පින්විතනි මොකද කරන්නේද? ඇහැ එපා ඇහැ එපා ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි. වඩලා හරිනවද? නෑ. හරියට දැනගන්න පින්විතනි වඩන්න ඕනේ මොකද්ද කියලා. ඒකයි චතුරාර්ය සත්‍යෙන් ඕනේ පිංගුදේ උත්තරේ හොයාගන්න. ලෝක සත්‍යෙන් උත්තර හොයලා හරියන්නේ නැහැ. එහෙනම් පිංගුදේ මේ රූප බලන්න තියෙන උවමනාව අයින් වුණේ නැත්තම්. ඒකෙන් බේරෙන්න තිබිච්ච ඒවා අයින් කරගෙන වැඩක් නැහැ. රූප බලන්න තියෙන උවමනාව තියෙන කෙනා වැටෙන වලෙන් බේරෙන්න තමයි ඒවා තියෙන්නේ. ඒකයි පිංගුදේ ඇහක් නැති කෙනාට දඬුවමක් ඔය හැම්බෙලා තියෙන්නේ. නැද්ද මට කියන්න අන්දෙයයි අරූපේ ඉන්න කෙනා අතර තියෙන වෙනස මොකක්ද දෙන්නටම එක එකම දුකද තියෙන්නේ. එහෙනම් දෙන්න අතරේ වෙනස මොකද්ද? දෙන අරූපේ ඉන්න එක්කෙනාට බලන්න ඕනේ නැහැ. තාවකාලිකව. ඒ කියන්නේ පිටින් එයාට බලන්න ඕනේ කියලා එකක් අරමුණු වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න එක. බලනවා කියන එකක් අරමුණු වෙන්නේ නැහැ එයාට. දැන් ඔබ මොකක් හරි එකක් දිහා බලන් ඉන්නකොට දිව අරමුණු වෙනවද? නැහනේ. එතකොට දිව තිබ්බත් එකයි නැදත් එකයි. කවුරු හරි දිව ගිලිලත් දන්නේ නැහැ. පස්සේ තමයි මතක් වෙන්නේ දිවක් තියෙනවා කියලා. දිව අරමුණු වෙන්නේ නැහැ. ඇහැ අරමුණු වෙන වෙලාවට තව එකක් අරමුණු වෙන්නේ විදිහක් නැහැ. අරූපේ ඉන්න කෙනාට මන විතරයි අරමුණු වෙන්නේ. පිළිතුර අර කිසිවක් අරමුණු වෙන්නේ නැහැ. අරමුණකටවත් එන්නේ නැහැ ඒවා. එන අරමුණකටවත් එන්නේ නැහැ කියලා කියන්නේ පිළිතුර. ඒ කියන්නේ යාට ඕනේ නැහැ නේ. తాවකාලිකව යාට ඕනේ නැහැ ඒක. ඕනේ නැති නිසා යාට ඒවා පිළිතලත් නැහැ. නමුත් මනුස්ස ලෝකේ ඉන්න අන්ධ කෙනෙක් ගත්තොත් එහෙම. ඒක නේ යාට සබාධාමෙන් හම්බෙච්ච දඬුවම. يعني කර්ම විපාක ශක්තියෙන් හම්බෙච්ච දඬුවමක් ඒක. ස්වභාවයේ දැරීමක් වෙයි තියෙන්නේ. සවාදාම තමයි. තමන්ගේ ගති ස්වභාවය දරාගෙන ඉන්නේ ඔය. මෙතන කල් පුරුදු කරපු. එන යාට වෙලා තියෙන්නේ. ඉතින් යාට රූප බලන්න ඕනේ. රූප බලන්න විදිහක් නැහනේ. ඒක නිසා ගින්නට පත් වෙලා තියෙන්නේ. ඒ ගින්නට පත් වෙලා ඉන්න කෙනාට ගින්න නිදහස් වෙන්න දීලා නැහැ අවය අවේ. ඒ කියන්නේ සදාකාලින ගින්නේ. එහෙනම් බලන්න මොන තරම් ගින්නක්ද ඔය කියලා. එයාව ගින්නට වැන්නාම ගින්නේ නිදහස් වෙන්න තැනක් තියෙනවා මේ. යන්තම් මොහොතකට නිදහස් වෙලා යන්න පුළුවන්. ඒ අවස්ථාව තමයි නැති කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබට බොරු වලක් කපනවා පින්විතේ මේ බොරු වලට ඔබ වැටෙනවා. වැන්නට පස්සේ සමහර පිරිසකට පුළුවන් ඒකෙන් නිදහස් වෙලා යන්න. සමහර පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ නිදහස් වෙලා යන්න බැරි වෙන මේ කපලා තියෙනවා. ඒ කියන්නේ එයා හැමදාම බොරු වලේ ඉන්නේ. හැමදාම පීඩාවටපත් වෙනවා. අරමුණක් එන එන සැරේට එයාට පීඩාවටපත් වෙනවා. එතන එයාට ගේ නිදහස් වෙන්න බෑ. එහෙනම් ඇහක් නැතිවීම කියන එක වෙනද නේද? සුළුපටු වැඩක් නෙමෙයි. එහෙනම් ඇහැකටයි පිළිකුලයි කියලා වැඩලා වැඩක් නැහැ. ඉස්සර තේරුම් ගන්න ඕනේ මේකේ වැරද්ද කොතනද තියෙන්නේ කියලා. මේ ඔක්කොම ඇවිදලා තියෙන්නේ පිටතට. මේවට ඇලෙන්න දේවල් නෙමෙයි පින්විතර ඔය. ඇහැ කියන්නේ ඇලෙන්න දෙයක්ද? හ්ම්? ඇහැ කියන්නේ ඇලෙන්න ඕන දෙයක්ද? නැහැ. තමන්ව වලට වෙන්නට පස්සේ වලෙන් ගොඩ එන්න මොකක් හරි දෙන්න අණුවක් පාවිච්චි කරනවා. ඔකට ඇලෙන්න ඕනේද? නැහැ. ඇහැ ගැන අන්නේ මේ විදිහට දරන්න පින්විතනේ. වලට වැඩිච්ච මිනිහට යන්තම් ගොඩට එන්න තියෙන එකම එක ඔය. ඕකට ඉතින් ඇලෙන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. වලට වැන්නාම තියෙන මහා පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන්. ඇහැ කියන්නේ ඔන්නෝම එකක්. ඇහැ නැති කරගෙන හරියන්නේ නැහැ. ඇහැ නැති වුණොත් එහෙම දඬුවමක් හම් වෙන්නේ. එහෙනම් ඇද් දෙක උගුලලා හරියන්නේ නැහැ. ගඳ ඇකටයි කියලා ඉංගල හරියන්නේත් නැහැ. ඇද් දෙක වහගෙන ඉඳලා හරියන්නේත් නැහැ. මොකද මේ විදිහේ ඇද් දෙකේ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇද් දෙක කියන්නේ මෙන්න වලට වැඩිච්ච එකට ගොඩට එන්න තියෙන කඹේ. නමුත් එහෙන් හදාරම ගොඩට එන්න බෑ. කඹෙන් විතර මගදුරට ගියාට පස්සේ මොකද වෙන්නේ? ආයි වලේ. හැබැයි වලේම ඉන්න ඕනේ ආපහු පොඩ්ඩ උත්සාහ කරන්න පුළුවන් උඩට එන්න. උඩට ආවට ආයි වලේ. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කළේ පිංගුදින ඔන්න ඔය වල වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමේ. අපි එතනටයි හිත තියලා බලන්නේ හැම තිස්සෙම. ඒක නිසා ඔබ දිවිහිමියෙන් කටයුතු කරන්න ඕනේ පිංගුදින මෙන්න මේ ඕනේ කියන තැනට බේත් කරගන්න. චතුරාර්ය සත්‍ය දකින්න කිව්වේ ඔන්න ඔතන දැක ගන්න එකට. මේ ඕනෑ කියන එක මහ පුදුමාකාර ගින්නක් කියලා. මේ ඕනෑ කියන එක තියෙන තාක්කල් පිංගුදින ලෝක සත්‍යයට ගොඩ එන්න බෑ. දැන් ඔබගේ ජීවිත අත්දැකීම් තුලින් ඔබ බලන්න. ඔබගේ ජීවිත අත්දැකීම ඔබගේ දරුවාව ගත්තොත් එහෙම පිළිගන්නේ දරුවා කියන කෙනා මෙලෙස සිටිය යුතුයි කියලා හිතාගෙන ඉන්න තාක්කල් ඔබට ගොඩ එන්න බෑ. ඔබගේ account එකේ මෙච්චරක් සල්ලි තියෙන්න ඕනේ කියලා හිතාගන්න තාක්කල් පෙන්වදෙන. එහෙම හිතාගෙන ඉන්න තාක්කල් ඔබට ගොඩ එන්න බෑ. අපිද ඔබගේ account එකේ ලක්ෂ 10ක් තියෙන්න ඕනේ කියලා ඔබ හිතන් ඉන්නවා. ඔබ එකතු කරලා account එකට සල්ලි දැම්මා. දැන් ලක්ෂ 10ක් තියෙනවා. දැන් ඔක්කොම ඉවරද? දැන් හරි මෙච්චර කාලේ ඕනේ වෙලා තිබුණා. දැන් ඉවරද? නෑ නේද? මොකද තාම ඕනේනේ. account එකේ සල්ලි දාගේ ලක්ෂ 10 තියෙන්න ඕනේ ඔබට තාම. ඒක තියෙන්න ඕනේ නම් දැන් අරක නැති වෙයි කියලා බය නැද්ද? මොකද හේතුව? පිළිතුර ඔබ දන්නව ඕනේ එක නොලැබී ගියොත් මොකද වෙන්නේ? අර දුකටපත් වෙනවා කියලා. එහෙනම් ඒ දුකටපත් වීම කියන එක පිළිතුරේ ඔබට එකපාරක් සිද්ධ වුණානේ. ලක්ෂ 10ක් ඕනේ කියලා හිතීච්ච ගම ලක්ෂ 10 තිබුණේ නැන්නේ. ඒක නිසා පිළිතුරේ ඔබ දුකටපත් වුණා ඒ වෙලාවේ. ඒ කියන්නේ ගිනි පෙනෙලෙන් බැට කෑවා ඒ වෙලාවේ. ඊට පස්සේ මහන්සියලා ඔබ කොහොමද ලක්ෂ 10ක් account එකට දාගත්තා? දැන් කණාමැදිරිය දකින්න කොටත් බය නැද්ද? මොකද හේතුව පින්ද දැන් ලක්ෂ 10 පොතේ තියෙනවා තමයි. නමුත් ඔබ මොහොකට හරි එකට කැපිලා ගියොත් එහෙනම් මොකද වෙන්නේ? බැංකුවේ ලෝන් අරගෙන එහෙම තියෙනවා. දැන් ඔබ ව්‍යාපාර කරන අය එහෙම පොඩි පොඩි ව්‍යාපාර පටන් ගත්ත කාලේ මතක් කරලා බලන්නකෝ. ඕඩී එක කැපේ. කිය සල්ලි දාන්න account එකට ගිහලා නෑ දෑංගෙන් ඉල්ල මේ ඕඩී එකක් යන්න තියෙනවා පොඩ්ඩක් මට සල්ලි ටිකක් දෙනවා. ඔය ආදිවාසීන් ඔය දේවල් කියන්නේ. මට මේ ලක්ෂ 10ක් maintain කරන්න යන්න තියෙනවා. දැන් අපිටත් එහෙම දෙන්න මේ වෙනදී. අපි රටවල ඉන්නකොට ඉතින් visa එහෙම දාන්න යම් සල්ලි ප්‍රමාණයක් පෙන්නලා තියන්න ඕනේ account එකේ. ඊයම වල රත් වෙච්ච අවස්ථාවල් තියෙනවා මේ වෙනදී මගෙනා. පොඩි අහවල් ගන්න පෙන්නලා තියන්න ඕනේ. ෆෝන් එකට සල්ලි කැපිලා. ෆෝන් එකට මාසෙකට ගාණක් කැපෙනවනේ ඒ ඔක්කොම බැංකුවෙ ඉන්න යන්න තියෙන අතින් ගෙවන්න එකක්වත් නැහැ නේ රටවල. සල්ලි දාන්න අමතක වෙලා මකේලා කැපිලා ගිහිල්ලා. මෙදෙන එහෙම වෙලා වීසා රිජෙක්ට් වෙලා මෙහෙ ලංකාවට එන්න වෙච්ච අයදී ඕනේ තරම්. එහෙනම් ඒ ගාණ මේන්ටේන් කරන්න ඕන නම් මෙදෙන ඒක ඕනේ නම් තියෙන්න ඒකට සල්ලි දැම්මයි කියලා පින්වතුනි නිදාසෙ ඉන්න බෑ. ඉතින් ඕකනේ සාමිදනේ ඉස්සර පවුන්දු 3000ක් පෙන්වන්න ඕන නම් අපි 6000ක ඉඳලා දාලා තියෙනවා. කායෙන් කායෙන් හරි එකතු කරගෙන හරි දාලා තියෙනවා. ඇයි මොකටද කැපුණොත් එහෙම මොකද වෙන්නේ? ඉතින් විසෙක් ගන්න වෙන්නේ නැහැ. එයා දැන් හොඳට කල්පනා කරලා බලන්න ඕ වගේ අවස්ථාවක පින්වතුනි. ලක්ෂ 10ක් දාලා තියන්න ඕන නම් ලක්ෂ 10ක් පෙන්වුවා හරි. දැන් account එකේ ලක්ෂ 10ක් තියෙනවා දැන්. දැන් සතුටින් ඉන්න පුළුවන්ද? බෑ හැමදෙස්සම හිතෙන්නේ මොකද්ද? කැපුණොත් සල්ලි මොකටද කැපිලා ගියොත් හේතුව පින්දුනේ තාම අරක ඕනේනේ. දැන් මට කියන්න ඔන්න ඔබගේ වීසා එක හම්බුණා. දැන් හරි. දැන් වීසා එක ඔබට හම්බුණා. හා දැන් ඔබ බයද? අර ලක්ෂ 10 account එකේ ඉඳන් දැනුත් බයද? දැන් නෑ. දැන් මොන වුණා ප්‍රශ්නයක් නෑ. දැන් සල්ලි අඩු වුණා කියන ප්‍රශ්නයක් නෑ. කියන්නේ සල්ලි නැති වෙනවට එහෙම නෙමෙයි. මෙච්චර වෙලා ලක්ෂ 10ක් පෙන්වලා තිබ්බ වීසා එක ගන්නනේ. දැන් ලක්ෂ 10ක් ඒකේ තිබුණා. නමුත් බයින් නේද හිටියේ? ඔය බය මුලින්ම පටන් ගත්තේ කොයි වෙලාවේද? වීසා එක දාන්න යනකොට කිව්වා මෙන්න මෙහෙම තියෙනවා රිකමන්ඩ්ස් වගේක් මේක කරන්න ඕනේ. ඒකේ තිබ්බ ලක්ෂ 10ක් පොතේ පෙන්වලා තියන්න ඕනේ. මාස 3ක් අපි හිතමුකෝ. දැන් ඔන්න ගිනි ගන්න පටන් ගත්තා. ඇයි? ලක්ෂ 10ක් ඕනේ. නමුත් නෑනේ. ඊට පස්සේ මොකද කළේ? මොන කායෙන් කායෙන් හරි එකතු කරලා ලක්ෂ 5ක් යන්තම් දාගත්තා. තාම නෑනේ. නේද? එහෙනම් තාම දින මොනව විතරද? ගිනි විතරයි. ඊට පස්සේ තව කතා කරලා ඉවරලා වැඩ කරන දැන් ලෝන් එකක් හරි අරගෙන ඔක්කොම කරලා ඉවරලා ඔන්න දැන් ලක්ෂ 10ක් දාගත්තා. දැන් සතුටුයි. සතුටුයි කියවට සතුටුමද? නෑ. හේතුව මොකද? ලක්ෂ 10 ඕනේනේ. මාස 3ක් ඕනේ මේක. තේරුණද නේ? ඔය මාස 3 ඇතුළත මේ අත්දැකීම් තියෙන අය අත්දැකීම් වලින් ගන්න. අත්දැකීම් නැති අය නිකම් මෙනෙහි කරලා බලන්න මේ කියන කාරණාව. තේරුණද? හැමදාම උදේ නැගිට ගම මොකද්ද බලන්නේ? account එක. හේතුව තේරුණද නේ? ඒ දවසේ ඇතුළත ආපහු සල්ලි දාගත්තොත් මොකට හරි කැපිලා නා. ලක්ෂයක් කැපුණා මොකට හරි. නමුත් ඒ දවසේ ඇතුළත සල්ලි දාගත්තොත් statement එකට එන්නේ නැහැ නේ වෙන එක. ඒක නිසා අපි කියන්නේ හැමදාම උදේ නැගිට ගම මොකද කරන්නේ? account එක බලනවා. හැමදාම රැට නිදාගන්න යන කලින් මොකද කරන්නේ? account එක බලනවා. සතුටටද? ඈ? password දෙකක්ද තුනක්ද තියෙනවා ගහන්න. තව කෑලි වැලි තියෙන රස්සේ ගහලා ඔක්කොම ලකුණු කරලා ඔක්කොම කරලා සාමාන්‍ය විනාඩි 5ක් විතර යනවා account එකට ඇතුල් වෙන්න. ලංකාවේ තෝ ඇති. නමුත් උදේට එකපාරයි හවසට එකපාරයි බලනවා. ඇයි? ඉතින් සල්ලි තියෙනවනේ. මොකටද බය වෙන්නේ? එහෙනම් සල්ලි තියෙනවද නැද්ද කියන එකින්ද ඔය බය? නැහැ නේද? ඔය බය උප්පදින තැන මොකද්ද? ඕනේ. මේ ලක්ෂ 10 මේකේ තියෙන්න ඕනේ. ලක්ෂ 10 මේක තියෙන්න ඕනේ කියලා ඔය මාස 3ම පින්වදින විඳවනවා. ඔන්න දැන් මාස 3 හරි. මාස 3 ගියා. ගිහලා බැංකුවට ගිහලා ඔන්න ස්ටේට්මන්ට් එක ගත්තා. දැන් දැන් මොකද වෙන්නේ? එදනේ ස්ටේට්මන්ට් එක ගත්ත ගමන් දැන් ඔබට අර තිබිච්ච ඕනේ කියන එකමක් උනාද? අයින් වුණා. ඕනේ කියන එක අයින් වෙච්ච ගමන් පින්වතුනි දැන් account එක එන ගහුව බලනවදයි? මොකද ඒක කවුරුත් හොරකම් කරන්නේ නැහැ කියලා දන්නවනේ. එහෙනම් ඉතින් එන ගහුවත් බලන්නේ නැහැ. ඕක ඉතින් මොකට ගැපුණා මොකෝ දැන්? එහෙනම් දැන් හොඳට බලන්න පින්වතුනි සල්ලි නැති වෙලා ඇති වෙලා නැති වෙලා ඇති වෙලා ඕකද ප්‍රශ්නේ තිබුණේ? නැත්තම් අර ඕනේ කියන දැනද ප්‍රශ්නේ තිබුණේ? එනම් පින්වතුනි පෙන් කිව්වා නම් එහෙම අවුරුදු 3ක් යනකම් පෙන්වන්න කියලා ඔය සල්ලි ටික අවුරුදු 3ක් ජීවිතේ අපාය බවට පත් වෙනවද නැද්ද? දැන් එංගලන්තේ වගේ රටකට අපි හිතමු කවුරු හරි මෙහෙන් ගිහිල්ලා කසාද බඳිනවා කියලා. ඒක කසාද බැඳලා පස්සේ වීසා එකක් හම්බ වෙනවා. ඒ හම්බුනාම ඒගොල්ලෝ කියනවා මෙන්න මෙච්චර දවස් ගාණක් කට වැඩියෙන් එළියේ හිටියොත් එහෙම ඒ රටේ පුරවැසිභාවය දෙන්නේ නැහැ. එක දිගට ඉන්න පුළුවන් මෙච්චර දවස් ගාණක් විතරයි. ඒ අවුරුදු 5ටම මෙන්න මෙච්චර දවස් ගාණක් විතරයි කොහොමත් ඉන්න පුළුවන්. දැන්ම කල්පනා කරලා බලන්න කොහොම plan කිරීලා plan කරනවද කියලා. පින්වතුනි සමහර මිනිස්සු ඉන්නවා අම්මා තාත්තා දෙන්නම මැරිලත් ලංකාවට එන්නේ නැහැ. එන්න බෑ පින්වතුනි. එන්න ඕනේ කියලා කියන්න හොඳ නැහැ ඒවට. අම්මා තාත්තා මැරිලා ඒකටවත් එන්න බැරුණා මුන්ට. එහෙම කියන එක හොඳ නැහැනේ. ඇයි ඒ? එයා මේ අවුරුදු 10ක් 15ක් තිස්සේ හදාගත්ත දෙන්නේ. අම්මා තාත්තා ඉතින් නම් එන්න දෙන්නේ නැහැනේ කොහොම? ඒ තමන්ගේ අම්මගේ මිනියට ඒ ගන්න බැරි මිනිස්සු ඉන්නවා පින්වතුනි. ඒ ඕනනේ. දැන් විතර බලන්න මොකද හේතුව? දැන් අම්මා අසනීපයි කියලා ආව බලන්න. ඒ බල්ල උපරිමේ ඉඳලා ගියා. ඊට පස්සේ ආරංචි ආව මලා කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අර දවස් ගන්න පැන්නොත් ඒ නැටේ පුරවැසිභාවය හම්බෙන්නේ. එතකොට වියදම් කරපු සල්ලි ඔක්කොම වතුරේ, දරුවන්ගේ අනාගතේ ඔක්කොම වතුරේ. එහෙනම් දැන් මොකද කරන්නේ? ඉතින් මරණයටවත් යන්න හම්බෙන්නේ නැහැ එංගට. එහෙනම් බලන්න අම්මගේ මරණයටවත් එන්න බැරි වෙන තැනට හිර වෙනවා. කොතනද මේ බය තියෙන්නේ? අම්මගේ මරණයද? කොතනද මේ බය තියෙන්නේ එංගට? අර ඕනේ, ඒ ඕනේ කියන තැන තියෙන තහක්කල් දෙංගතනේ ගැලවෙන්න බෑ. එන හොඳට මතක තියාගන්න වෙනදී අපි මේ පිළියම කරගන්න ඕනේ කියන තැන කඩා ගන්න. අනිත් එක තැනකට පිළියම් කරලා වැඩක් නැහැ. ඕනේ කියන තැන කඩා ගන්න තැනට තමයි පින්වදින අපි මේ පිළියම කරගන්න ඕනේ. එහෙනම් පින්වදින ඔබ පළවෙනි ප්‍රශ්නේ විදියට දකින්න ඕනේ කියන්නේ. ඉතින් ඒක දකින්න නැතුව පින්වදින මේ මොනව කළත් වැඩන්නේ. ඔබ තාම දකින්නේ ගොඩක් දුරට පින්වතුනි ඕනේ ඕනේක නැන්නේ කියන එක තමයි ප්‍රශ්න විදියට දකින්නේ. ඒක නිසා නැති කාලෙට තමයි පන්සල හොයගෙන යන්නේ. තියෙන කාලෙට පන්සල හොයගෙන යන්නේ. අම්ම මලාට පස්සේ නේද එන්නේ පන්සලට? මනුස්සයා මලාට පස්සේ තමයි පන්සලට එන්නේ. ඕන මලාට පස්සේ තමයි පන්සල. දරුවා මලාට පස්සේ තමයි පන්සලට එන්නේ. ආයි දරුවෙක් එහෙම හම්බෙන්න ඉන්නවනම් අහා දැන් ඉතින් ප්‍රශ්න ඉවරයි අපි. අද බේදා. දැන් ප්‍රශ්න ඉවරයි. පසිරි වෙ මොකද්ද? කොයි කාලේ විතරද? දරුවා මල. තව දරුවෙක් හම් වෙන්නේ මේ බලාපොරොත්තුව මල්ඵල ගන්න වෙනක. ඒ කාලේ තිබිච්ච පීඩාවට තමයි පන්සල් දෙන්නේ. ඒ ලෝක සත්‍යය අපින් ඇත. ඔබට එහෙම කරන්න බෑ. ඔබ එහෙම කරනවා නම් ඔබත් ලෝක සත්‍යයක කෙනෙක්. එහෙනම් කවදාවත් ගොඩ යන්නේ නැති කෙනෙක්. මේ සම්බුද්ධ ශාසනය ගොඩ යන්නේ නැති කෙනෙක්. කවදාවත් කියන්න බෑ. ඔබ ප්‍රශ්නේ විදියට දකින්න ඕනේ. ප්‍රශ්නේ විදියට දකින්න ඕනේ. කන්න ඕනේද? ඔබට කන්න ඕනේද? දැන් නෙමෙයි. මං අහන්නේ කන්න ඕනේද කියලා. හ්ම්? මං කියන්නේ ගෙදර නෝනව මහත්තයව කන්න ඕනේ වෙලාව නෙමෙයි. ගෙදර ආහාරය ඒ කෑම නෙමෙයි මම මේ කියන්නේ. ආහාරයක් කන්න ඕනේද? ඒක ප්‍රශ්නයක් කියලා දකින්න නැද්ද? ඉතින් නොදැක කොහොමද අනාගාමී වෙන්නේ? ඔබට ෆ්‍රයිඩ් රයිස් කන්න ඕනේද? ඒ ෆ්‍රයිඩ් රයිස් කන්න ඕනේ කියන එක ප්‍රශ්නයක් විදිහට දැක්කේ නැත්නම් කවද්ද ඔබ ඒකට පිළියම් කරගන්නේ? චූ කරන්න ඕනේද? ඒක ප්‍රශ්නයක් විදිහට දැක්කේ නැත්නම් පින්දනේ. ඉතින් ඔබ කවද්ද ඒකෙන් නිදහස් වෙන්නේ? මොකද අපි මුලින්ම මේ ඔන්නෝයේ ප්‍රශ්නේ දැක ගන්න ඕනේ කොහොම හරි. ඕක වේදනාකාරී නෑ ඔය ප්‍රශ්නේ. ඔක හරි සුන්දරයි නේද? ෆ්‍රයිඩ් රයිස් කන්න තිබ්බනම් හරි සුන්දරයි. ඉතින් ඒක නෙමෙයි හිතන්නේ. තාත්තෙන් හොඳ ටොක්කක් කන්න තිබ්බනම් මේ හිතනවද කාටද? හිතනවද කාටද? එහෙම හිතෙන්නේ නැහැ. හිතෙන්නේ මොකද්ද? සුන්දර දේවල්. සුන්දර කියලා හිතන් ඉන්න දේවල්. පොලේ ගිහිල්ලා මහන්සිලා ගෙදර ආවට පස්සේ කූල් එකක් බොන්න තිබුණනම් දැන් පොලේ ගිහිල්ලා ඉවෙලා ඔය කූල් ස්පොට් එකකට යන්නේ නැද්ද? හ්ම්? ගිහිල්ලා මොන හරි බීම් එකක් බොන්න නැද්ද? බොනවද නැද්ද? ආ. ඉතින් බොන්න ඕනේ නේද? ප්‍රශ්නයක් කියලා දැක්කේ නැන්නේ නේද කවදාවත්? මේකනේ මේ වෙන්නේ ප්‍රශ්නේ. ඉතින් අපි මේ හරි මේ ප්‍රශ්නේ තියෙන තැන ප්‍රශ්නේ විදිහට දැක්කේ නැත්නම් වෙනුදින අපි කවදාවත් ඔකට උත්තරේ හොයන්නේ නැහැ. ආදීනවේ ඔබ දකින්න වෙනුදින ඕක කරගන්න බැරි වෙනකොට තියෙන ආදීනවයක් දකින්න. ඒ වගේම වෙනුදින ඔන්න ඕක තුන තියෙන ආදීනවෙත් දකින්න. ඕනේ කියන එක ඇතුලේ තියෙන ආදීනව යටතේ තමයි පිඟුතුනේ ඕනේ වෙච්ච එක නැති වෙනකොට තියෙන ආදීනව දකින්න ඕනේ. වැටුණාද කියමුද? ඕනේ කියන තැන තියෙන ආදීනව ටික දකින්නකොට එතනයි ආදීනව දකින්න ඕනේ පිඟුතුනේ. වෙන කොහෙවත් ආදීනව දාන්න වැඩක් නැහැ. ප්‍රශ්නේ තියෙන තැන නෙමෙයි ආදීනව දකින්න ඕනේ. නැති එක නෙමෙයි ප්‍රශ්නේ. තියෙන එකත් නෙමෙයි ප්‍රශ්නේ. ලබා ගන්න යන හදන එකත් නෙමෙයි ප්‍රශ්නේ. ඒව රැක ගන්න බැරි වෙන එකත් නෙමෙයි ප්‍රශ්නේ. මොකද ප්‍රශ්නේ? ඕනේ වෙච්ච එක ප්‍රශ්නේ. ඕනේ කියන තැන තියෙන තාක්කල් අරව මොනවා තිබ්බත් දුක තමයි දෙන්නේ. එහෙම නේද? ඕනේ කියන තැන තියෙන තාක්කල් එතනින් එහාට තියෙන ඔක්කොම දුකයි නෙවෙයිද? ඕනේ නෑ ඒකත් දුකයි. ඊට පස්සේ තියාගන්න අභිසංකාර වර්ණ එකත් දුකයි. ඊට පස්සේ ඒව කැල්ල මිදලා ඇහිලා වෙනසිලා යයි කියලත් දුකයි. කැලඹිලා ඇහිලා වෙනසලා ගියාම ආයි නෑනේ කියන තැනනකොට ආයි දුකයි. එන ඔය ඔක්කොම ආදීන රොත්තක් තමයි ඔය තියෙන්නේ. ඔය ආදීනව ටික ඔක්කොම ගන්න ඕනේ මොකේ ආදීන විදියටද? ඕනේ වීමේ ආදීනව පිටුතන ඔය තියෙන්නේ. ඕනේ වීමේ ආදීනව වැටුණාද? ඕනෑ වීමේ ආදීනව. එහෙනම් මේ ඕනෑ වීම ප්‍රශ්නයක් ලෙස අද ඉඳලා දකින්න වෙනදනි. මොකක් ඕනේ වුණා? බස් එකේ හිටගෙන යනවා. ඉඳ ගන්න ඕනේ වෙනවා. ඕක දැක්කේ මොකක් කියලාද? හ්ම්? මේක ඉතින් මානසික අවශ්‍යතාවයක්. අරිහතුන් වහන්සේටත් තියෙනවා. එහෙම කියලා බේරිලා යන්න එපා. වයසට ගියාම ඉතින් අපි ඉඳගන්න එපා. එහෙම කියලා බේරෙන්නත් එපා. ඉඳගන්න ඕනේ වීම මොකද්ද? ඒක ශාරීරික හෝ මානසික හෝ මොන අවස්ථාවක හරි ගමන් නැහැ. ඉඳගන්න ඕනේ වීම කියන එක. ගින්නක් ලෙස දකින්න, ප්‍රශ්නයක් ලෙස දකින්න. ඉතින් කයක් හැදුන්නේ නැත්නම් එහෙම ඕනේ වෙන්නේ නැහැ නේද පේනද? ඉඳගන්න ඕනේ නැහැ නේ කයක් හැදුන්නේ නැත්තම්. කයක් හැදුනේ ඇයි? ඉතින් ඕනේ නිසානේ. එහෙනම් ඕනේ වීම ප්‍රශ්නයන්නේ. ඉඳ ගන්න ඕනේ වීම කියන එක ප්‍රශ්නයක් වෙන දෙන්නේ. මොකද හේතුව ඔය ඇත්තටම ඉඳ ගන්න ඕනේ වීම නෙමෙයි ඔය තියෙන්නේ. කයක් ඕනේ වීම ඔය තියෙන්නේ. ඉඳ ගන්න ඕනේ වීම කියන එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? කයක් ඕනේ වීම කියන එක. ඉතින් කයක් ඕනේ නිසා කයක් හම්බුණා. ඒ කය නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක ඇඟ උඩ කොටස බරයි. ඒක දණිස් දෙකට දරන්න බෑ දැන්. ඉඳ ගන්න ඕනේ. මානසිකව දැනෙන හැම එකක් මේ විදිහට දකින්න. ඔය කොටස දැකගත්තේ නැත්නම් වින්දද? මේකෙන් ඉතින් එහාට යන්න බෑ. මොකද ප්‍රශ්නේ තියෙන දන්න නෙමෙයි දකින්නේ. ලෝක සත්‍යය දකින්න එකමයි දකින්නේ. ලෝක සත්‍යය දකින්න එක දැකලා හරියන්නේ නැහැ. ලෝක සත්‍යයට තේරෙන්නේ අපිට සල්ලි නැති එක දුකයි කියලා. ඒක නිසා ඒගොල්ලෝ හොගාලා සල්ලි හම්බ කරනවා. මම මේ විවේකයෙන් පස්සේ ඔබට මම පෙන්නලා දෙන්නම් වින්දද? හම්බ කරන සල්ලි වලට මොකද වෙන්නේ කියලා. බෝඩ් එක දාන්න. එතන පෙන්නන්න හම්බුගෙන සල්ලි වලට මොකද වෙන්නේ කියලා. එතන අපි වාද ගණිත පාඩමක් කරලා ඔප්පු කරගමු සිංහදනේ. මේ ජීවිතයේ තියෙන ඵලෙ මොකද කියලා. දැන් ෆෑන් එක තිබ්බ හොඳ නැද්ද? තව ෆෑන් ටිකක් එහෙම තිබුණ හොඳ නැද්ද? හොඳයි නේ. ඒ කියන්නේ හීතල ඕනේ. ඒක මිනිස් අවශ්‍යතාවයක් නෙමෙයි. මිනිස් අවශ්‍යතාවයක් නෙමෙයි ඒක. මිනිස් අවශ්‍යතාවයක් තමයි. කවුද කිව්වේ මිනිහෙක් වෙන්න කියලා? මං කිව්වද මිනිහෙක් වෙන්න කියලා? එහෙනම් මට කියන්නේ සෑන් දාන්න කියලා. මමද ඔබට කිව්වේ ඝන ශරීරයක් ගන්න කියලා? නෑ විගින්නේ ආබස්තරේ හිටියේ ඔබ. ආබස්තරේ මොන ෆෑන්ද තිබ්බේ? කේඩිකේද? මොනවද මේ? සෝනිද? පැනසොනික්ද? මොනවද තිබ්බේ? ආබස්තරේ? ඕනි උන්නේ නෑනේ. ඉතින් ඒකනේ. ඉතින් ඔබ වැරද්ද කළා මගේ ෆෑන් ඉල්ල. යන්න ආපහු. ආලෝකයට යන්න. අඳුරට යන්න නැතුව. ආලෝකයට යන්න. එතන ෆෑන් ඕනේද? නෑ. එහෙනම් අපි දැන් මෙතන ෆෑන් එකක් ඕනේ නම් ඔබට. අපි ෆෑන් දාමු. ඉදිරියේ වැඩසටහන මන් තියෙනවා. නමුත් මං කියන්නේ. ඔබට තේරෙන්නේ. ප්‍රශ්නේ නම් ඒක ප්‍රශ්නයක් විදිහට දකින්න වෙනදේ. ඔබර ගෙදරට ෆෑන් එකක් ගේන්න ඕන නම් මේක ප්‍රශ්නයක් විදිහට දකින්න. ගෙදරට කොත්තුවක් ගෙන ගන්න ඕන නම් ප්‍රශ්නයක් විදිහට දකින්න. පීස් එකක් ගෙන ගන්න ඕන නම් ප්‍රශ්නයක් විදිහට දකින්න පින්විතනේ. ඔබ හිතනවා මේ දැන් තේකක් බොන්න ඕනේ කියලා පින්විතනේ. ඒක ප්‍රශ්නයක් විදිහට දකින්න. මේ තේකට සීනි මදි කියලා තේරෙනවා නම් ඒක ප්‍රශ්නයක් විදිහට දකින්න. ඔබර කාට හරි බයින් හිතෙනවා නම් ඒක ප්‍රශ්නයක් විදිහට දකින්න. ඔය ඔක්කොම ප්‍රශ්න වින්නදන. නැවත එකක්වත් දකින්නේ නැහැ ප්‍රශ්න විදිහට. දකින්නේ මොකද්ද? ඒකෙන් පස්සේ තියෙන දේවල් විතරයි පේන්න පටන් ගන්නේ ලෝක සත්‍ය. මොකද ඒවා දැනෙනවනේ. ඉතින් ඒ දැනෙන ඒවා දකින්න දෙයක් නැහැ නේ. මේක ඒවා දැනෙනවනේ කොහොමද? ඊළඟ ඒවටනේ උත්තර හොයන්නේ. ඉතින් මුළු ජීවිතේ මහන්තුනේ ඒවට උත්තර හොයන්නේ නේ. මේක හැම ප්‍රශ්නේ දකින්න උත්සාහ කළේ නැහැ නේ කවදක්ක. ඒකනේ ඔබට කිව්වේ ඔබගේ දරුවා චොක්ලට් එකක් ඉල්ලුවොත් එහෙනම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? දරුවා වාඩි කරලා දරුවට බන කියන්න. ඔබ මේක වරදක් විදිහට දකින්නේ නැහැ නේද? ඔබගෙනේ තියෙන ප්‍රශ්නේ මේක. ඔක වරදක් විදිහට දකින්න කවදද? දරුවා මා කිල්ලුවාම කුඩු ගහන්න ඉල්ලුවා. අම්මේ 5000ක් දෙන්න. මොකටද කුඩු ගහන්නේ? දැන් මොකටද කරන්නේ? නැගහම් වාහනේට? නැගහම්? කොහෙත් යන්න එපා. නැගහම්. අරන් එනවා කොහෙද? අරන්. මේ කුඩුකාරේ කාරාමෙන් අරගෙන මම මොකක් කරන්නේ? එතකොට දැන් ඒක හරි දැන් ආරාමෙට දාන්න නෙමෙයි දැන් තියෙන්නේ දැන් තියෙන අර අර මේ පුනරුත්ථාපන කඳුරු තියෙන ඒක කර ගිහින් දාන්න. එතනින් බේරිලාවට පස්සෙ ඔන්න අපිට ආයුධ උගල හැකි. ඉතින් ඔක මුලින් ඔබට බලන් තිබ්බේ මොකද්ද? දරුවා මොකක් ඉල්ලන වෙලාවේ? චොක්ලට් එක ඉල්ලන වෙලාවේ. ඉතින් ඔබට හිතෙනවා නේ හරි ෂෝක් බානක ඉල්ලන හැටි ඒක. හ්ම් මතකද ඔබ? හුරතල් වෙච්ච හැටි දරුවත් ඒක. බානුක පොඩි කවුන්ට් ඇවිල්ලා කකුල් කොටේකුත් ගහගෙන ඉන්න බානුක අය ඉල්ලන හැටි. ඕවා තමයි කිව්වේ. හරි ඔබට හරි ජොලි ඉතින් පොඩි එකා චොක්ලට් ඉල්ලනවා. ඒකට හේතුව පිංගෙන ඔබ දුකට බය නැහැ. ඒක නෝ දුක දැකලා නැහැ. දුක්ඛම් බයත් තේන. දුක දැකගත්ත කෙනා දුකට පුදුම් බයත් තියෙන සෙන්නේ. විඳින දුකට නෙමෙයි. දකින්න දුකට. දකින්න දුකට පුදුම් බයක් එන්නේ නේද? එතකොට මේ විදිහට ඔබ මෙතනට ආවට පස්සේ හරි කොහේ හරි ඔබ යනකොට ලස්සනයි කියලා ගෑන ළමෙක් දැක්කොත් කඩවසම් කියලා ෆිල්ම් කෙනෙක් දැක්කොත් මොකද වෙන්නේ? බය වෙන්න යෝනේ නේද? ඒ කියන්නේ ඔබට ඕනේ. ඔබට ලස්සනයි කියලා කවහරි දැක්කොත් එහේ මේ කියන්නේ මේ විදිහේ ඒ රූපේ ඔබට ඕනේ. එයා කසාද බඳින්න ඕනේ කියන එක නෙමෙයි. ඒ රූපේ ඔබට ඕනේ. ඕනේ නෑනේ. පෙලීලා තිබුණා. දැන් දැක්කා. පෙලීමෙන් නිදහස් වුණා. ඒකයි ඔය ලස්සනයි කියලා හිතුනේ. ලස්සනයි කියලා දැක්ක නෙමෙයිනේ. ලස්සනයි කියලා හිතුණා. මොකද ඒ රූපේ ඕනේ වෙලා තිබුණේ. දකින්න ඕනේ ඒ රූපේ. දකින්න නැතුව තිබුණා මෙච්චර කාලයක්. ඒක නිසා පීඩාවේ හිටියේ. දැන් දැක්කා. එතකොට අර පීඩාවෙන් නිදහස් වුණා. එතකොට ආස්වාදයි. ඒ ආස්වාදයත් එක්ක රූපේ පෙනුනේ. ඔය දෙක එකට ආවට පස්සේ මොකද වෙන්නේ? ආස්වාදයක් එක්ක රූපයක් පෙනුනහම මේ රූපේ හරි ලස්සනයි කියලා හිතෙනවා. මොකද හිතට සැනසුමක් එනවා ඒක දකිද්දි. ඒ වටයි අපි ලස්සන කියලා කියන්නේ. දැන් හොඳට කල්පනා කරලා බලන්න සින්ගත්. ඕනේ දේවල් එතන ගින්න දකින්න. එහෙනම් ඔබට හැමදාම ජීවිතේ ගිනි නෙමෙයි දකින්න තියෙන්නේ. ඔය ගින්න දකින්න පුරුදු වෙනවා නම් හිතන්න ඔබ හැමදාම ජීවිතේ ගිනි දකින්න හැම එකක්ම ගිනි. කන්නඩියේ මූණ බලනවා නේ. ගිනි නෙමෙයි තියෙන්නේ. ඇයි ඒ? කොණ්ඩේ මෙහෙම තියෙන්න ඕනේ. කන්නඩි දෙක මෙහෙම තියෙන්න ඕනේ. නහය මෙහෙම තියෙන්න ඕනේ. දත් ටිකේ දැන් කාපු ගමන් ගිහිල්ලා බලනවා. දත් විරිස්සලා බලනවා. මොනවද? මැල්ලුම් කෑල්ලක් තියෙනවා. තිබහම මොකද වෙන්නේ? කන්නණිය ඔක බැලුව ගම ඒක අයින් කරන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ දත් තියෙන්න ඕනේ මැල්ලුම් කෑලි නැතුව. නේද? ඒ ඕනේ එක එක ඕනේ විදි තියෙනවනේ. ඒතර කෙස් ගහක් සුදු වෙලා. එහෙම බෑනේ ඔක්කොම කොහොමද තියෙන්නේ? කළු පාට තියෙන්න ඕනේ. එහෙනම් මේ විදිහට මේ හැම තැනම ගිනි ගොඩවල් තියෙන ගිනි දකින්න පුරුදු වුණා නා. මම වැරද්දක් කරන්න යන්නේ. ඒක නිසා අපි ඉක්මනට වැරද්ද හදාගමු. මොකද වැරද්ද? මොකද වැරද්ද? තුනම ආරයි. මම ඔබට විවේකය දෙන්නම්. ඔබ ඒක දන්නේ නැද්ද? දන්නවනේ. දැන් අපි මේ වෙනදේ වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න හදන්නේ. ඇයි? හැම විනාඩියක්ම වටිනවා. හැම විනාඩියක්ම වටින නිසා අපි වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න හදන්නේ. දැන් මුලවන් තරම් අපි උත්සාහ කරන උදේ 8ට පටන් ගන්න හවස 6 මාන වෙනකොට වැඩසටහන ඉවර කරන්න. ඒක සිස්ටම් එකක්. මතක තියාගන්න. සිස්ටම් එකක්. අපි ඔක්කොම එකතු වෙලා සිස්ටම් එකක් සම්මත කරගත්තට පස්සේ ඒ සිස්ටම් එක ක්‍රියාවට නගන අය තමයි ශ්‍රේෂ්ඨයෝ. ඒ සිස්ටම් එක ක්‍රියාවට නගන්නේ නැති අය දීනෝ හීනෝ. ඒක මං වුණත් කවුරු වුණත් එකයි. නමුත් ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ පින්විතනේ. මහා ජඩ බලු විදිහට. තමන්ගේ පිරිස එකතු වෙලා සිස්ටම් එකක් හදාගත්තට පස්සේ ඒ සිස්ටම් එක උල්ලංඝනය කරනවා. ඒගොල්ලෝ තමයි කවුද? ලොක්කෝ. හොඳට බලන්න. ඔබ කියන්නේ නැද්ද? දවස් 5ක් යන වැඩේ මගේ එක කිරිය අතරේ මම දවස් 2කින් කළා. 2කින් කළා. හරියට හරි මේක 2කින් කළා. ඊට පස්සේ මෙහෙම මෙහෙම කරනවා අනිත් අය. නැද්ද උද? ඒ කියන්නේ සිංහදේ මේ සම්මත කරගත්ත සිස්ටම් එකක් කඩන එක ලොකු වීරක්‍රියාවක් විදිහට නෙමෙයිද ලංකාව වගේ රටවල් සලකන්නේ? ඉතින් සිංහදේ මේකෙන් කොච්චර ලොකු වැරදි ආදර්ශයක්ද ලෝකෙට දෙන්නේ? ලෝකෙට කියන්නේ ලංකාවේ අනිත් මේ මේ පොඩි ළමයින්ට කොච්චර වැරදි දෙයක්ද දෙන්නේ? ඉතින් මේවා අපි හිතන්නේ මේවා සුළුපටු දේවල් කියලා නේද? නෑ. කෙලින් මේ අමු අමු සතර අපාගත වෙන වැඩ ඔය ඔක්කොම. දවගන තමයි තව කතා කරමු. හැදෙන දේවල් ගොඩාක් තියෙනවා සිංහතේ. අපි හැදෙමු. මේ එකෙන් එළියේ ඉන්නයි නෙමෙයි මේක ඇතුළේ ඉන්නයි හැදෙමුකෝ. ඉතින් මේ මේ 500ට හැදෙන්න බැරි නම් කෝටි දෙකක් කොහොමද හැදෙන්නේ? ඔබ හිතලා බලන්න මේ 500ට හැදෙන්න බැරි නම් කෝටි දෙකක් කොහොමද හැදෙන්නේ සිංහතේ? මේ 500 හැදෙන්න ඕනේ ඉස්සෙල්ලා. කෝටි දෙකේ හිටපොද? එහෙම නැත්නම් පින්වදින ඔය මොකක් හරි එකක් කියලා මේ අපි මේම හැදෙන්න ඕනේ කියලා කටයුතු කරනවා නම් පින්වදින ඒව ඔක්කොම නිකන් අර කෝච්චියට බුරන බල්ලෝ වගේ. ඔය බල්ලු පැටව කෝච්චියට බුරනවා දැකලා තියෙනව නේද? නාත ගන්නද? පුළුවන්ද? මුළු රටම යන්නේ පින්වදින අගා දෙකට. ඕකට ඉතින් එක්කෙනෙක් ඔය හැරි ඉඳගෙන කෑ ගහලා අපි ඕව නවත්තන්න ඕනේ කියලා ස්ටේජ් එක කෑ ගහගෙන වැඩක් තියෙනවද? නෑ, කෝච්චියට බුරන බලු පැටියෙක් වගේ තමයි ඉතින්. නවත්තන්න බෑනේ මේ කෝච්චියක් කොහොමද නවත්තන්නේ බලු පැටියෙ. ඒකට හැමෝම වැඩේ පටන් ගන්න ඕනේ. සීහෙලයා බිහි වෙන්න ඕනේ එච්චරයි. තෙමලද සිංහලද මුස්ලිම්ද බර්ගර්ද කවුරුණක් කමන්නේ. සීහෙලයාගේ ලක්ෂණ තිබුණොත් ශ්‍රී ලංකා දූපේ ඒ අයට තමයි අයිති. සීහෙල ලක්ෂණ. ඒ කියන්නේ දසා කුසලෙන් වෙන්වීමල කටයුතු කරන වෙන පිළිවෙල. ඉතින් අපි ඔය ටික ටික ඉගෙනගෙන පිවිදින්නේ අපි ඒවා ක්‍රියාවට නගමු. 500ක් ක්‍රියාවට නගමු. මාස 6කින් ඔබ මං කියපු දේ කළොත් 1000ක් වෙනවා. ඊළඟ මාස 6දී එක 2000ක් වෙනවා. ඊළඟ මාස 6දී එක 4000ක් වෙනවා. ඊළඟ මාස 6දී එක 8000ක් වෙනවා. ඔහොම 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 ගිහිල්ලා. දවසේ කෝටි 2ක් වෙයි. කෝටි දෙක වෙන්න සිංහතනේ. ඔබට කරන්න තිබ්බ එකයි. මොකද්ද? සම්බුද්ධ සාසනයේ 16 වෙනවා එක්කෙනෙක්. එක්කෙනයි ඔබට බේරන්න තියෙන්නේ. ഇതുටිය බේරේ. හොඳයි. හොඳයි සිංහතනේ එහෙමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා විදර්ශනා කර්මස්ථාන වැඩිමෙන් දහම් දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර කිරීමෙන් බුදු ගුණ සජ්ජායනා කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් සිවණක් පිළිසල ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන් ඒ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්දවේදී බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී තමින වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් ඔබට තියෙන්නේ කල්ලි කල්ලි එකතු වෙලා පුළුවන් තරම් කියෝලා 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 ගෙනාපු මැක්කො ටික ඔක්කොම මෙහෙ හැලලා හවසට ගෙදර යන්න. ඒකද? නෑ. පිළිගදරේ සද්දයක් ඇහෙන්න බෑනේ. ඒ තප්පරේට කතා කළා නේද එහා පැත්තේ ඉන්නේ කෙනත් එක්ක. හරිස මහත්තයා නැද්ද මං හක්කපඩස් වගේ ඕඩර් කළා. නේද ඇති නේද? ඊළඟ සතියේ ඉඳලා හක්කපඩස් දන්සලක් තියෙනවා. තව කෙනෙක් කතා කරන්න හිතෙනවා නම් ඒක පොඩ්ඩක් හපන්න විතරයි තියෙන්නේ මිදෙන ආයි සතර පායට යන්නේ. දැන් ඔබ ඔබට දාගන්න නීතිය මොකද්ද? මං කාත් එක්ක කතා කරන්නේ නැහැ. කොහොමද තේක? හොඳට තිබ්බනේ. ඔය කතා කරන්න ඕනේ. සීනි පොඩ්ඩක් මදිනේ. කතා කරන්න ඕනේද ඔය? මුනි වතරකින්. අඩුම තරමේ වතක් විදියට හරි මුනිවරයෙක් වෙන්න. මුනිවරයා කියන එක තමන් තුළ පූර්ණේ වෙන්න ඕන එකක්. අඩුම තරමේ වතක් විදියට හරි පූර්ණේ වෙන්න. ඒකට තමයි මුනි වත කියන්නේ. මුනි වතර කියන්නේ මුනිවරු නෙමෙයි. ඒක වත. ඒක සුනක වත වගේ ෘතයක්. තථාගත ශාසනේ අර මං කියපු මුනිවරු හය දෙනායින්. ඒගොල්ලෝ වත රකින්න අය නෙමෙයි සිංහතනේ. ඒගොල්ලෝ ස්වභාවයෙන් එතනටපත් වෙන අය. කවුද හය දෙනා? අගාර මුනි, අනගාර මුනි, සේක මුනි, අසේක මුනි, පච්චේක මුනි, මුනි මුනි. ඔය හය දෙනා. හොඳයි. සෑම සීල දෙනාටම යහපතක් වේවා.